शिव जन्म भूमि अंकदीप विजय भूमि अपे उदार मातृभूमि मातृभूमि
आईबोवान सैम पदादा दिनकम रात्रि अटाई पहालवत प्लैनेट एफएम 104.6 तरंग मालाव ओस्से गुवनी उबत अपत हमुवन नवसिलांते ओकलैंड नुवर एक्सत श्रीलंका संगम अनुग्रहयेन इदिरिपत करन जन्म भूमि गुवनविदुलि वेडसटहनट ओब सैमव सादरयेन पिलिगन्नवा पुरा होरावक दैनुम सह रस स्वादय अप ओब अतरट रगन एन्न सूदानम उबत समग संबंध वन मम निरोशी अबे सिंहा
निरोशी समग में सुंदर रात्रि उबत समग एकतु वन मम कामिल जीवांत आई बोन केला हम दिनिक म पिलिगान्नो
आई बोन कामिल
आई बोन निरोशी बनसटाने आरंभत एक मुतुएटे का कथावक मन मता कुना किया हरिम विशेष आवरण एक वटिनादे सुंदर देवा लंगा कर गान मटिना देवा लंगा कर गान ओबे जीवित अध्यकीम हेतु कर गान ये नदी मदा कर गान अदा पेवर सप्रान पारंब कर गान
දවසේ අපේ ජන්මභූමි වැඩසටහනට කතා බහ කරන්න විශේෂිත පුද්ගලෙක්ට අපි ආරාධනා කරා. ලංකාවේ ඉතාම ජනප්‍රිය කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඔහු ඒ වගේම දක්ෂ ඩබින් ශිල්පියෙක්. ඒ වගේම ඔහුට තවත් දක්ෂතාවයක් තියෙනවා. ඒ තමයි ඔහු හොඳ දක්ෂ සංගීත වාදකයෙක්. සමහර වෙලාවට මේ වෙනකොට ඔහුගේ විනෝදාත්මක වීඩියෝ ඔයාලා හැම කෙනෙක්ම නරඹලා ඇති. ඇත්තටම කිව්වොත් මම ඔහුගේ ප්‍රේක්ෂකෙක්. විඩාව නිවන්න නම් ඔහුගේ වීඩියෝවක් බලන්නම ඕනේ. ඉතින් තවත් අටුවා ටීකා ඕනේ නැහැ. ඉතාමත්ම ආදරයෙන් අපි පිළිගන්නවා දිලිප් තේජනව. ආයිබෝන් දිලිප්.
ආයිබෝන් නිරෝෂි.
දිලිප්, ඉතින් කතාව ආරම්භ කරනවත් එකම මට හිතුණා මෙහෙම අහන්න ඔබේ ඔබේ ගමන ආරම්භ වෙලා තියෙන්නේ කොහෙන්ද කොහොමද ඒකට බලපෑවේ මොන වගේ කරුණද කියන එක අපි මුලින්ම කතා බහ කරලා ඉමු.
ඔනිරෝෂත් මත්‍රම thank you so much කියන්න ඕනේ ඉස්සෙල්ලා මට මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරාට. පුද්ගලික ගමන ආරම්භ වුණේ ඇත්තටම කිව්වොත් ඉස්කෝලෙන් තමයි. ඉතින් අපි හැමෝම වගේ ඉතින් මමත් ඉස්කෝලේදී බාහිර ක්‍රියාකාරකම් කරා. ඉතින් ඒ කරපු බාහිර ක්‍රියාකාරකම් දැන් ගොඩක් අය ස්පෝර්ට්ස් කරනවා, එතකොට වෙන වෙන ක්‍රියාකාරකම් කරනවා. මං ඉතින් ගොඩක්ම නැඹුරු වුණේ කලාව පැත්තට. ඒ කියන්නේ මම මියුසික් සහ ඩ්‍රාමා තමයි මගේ බාහිර ක්‍රියාකාරකම් විදිහට මම ගොඩක් කරේ. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ඇත්තටම පාසලේදී පන්ති කාමරය තුළ රැඳෙනවට වඩා මම හිටියම මේ අපි කියන්නේ මියුසික් රූම් එකේ. ඉතින් මියුසික් රූම් එකේ ඔය ස්කෝල් අනිත් හැම ළමයි වගේම ඉතින් තරඟ වලට යනවා. ඒකල තරඟ සමූහ තරඟ ඉතින් ඕවට නිර්මාණ කටයුතු කරනවා, බෙර ගහනවා, ඉතින් නටනවා, රඟපානවා. ඉතින් අපේ පාසලේ ඩ්‍රාමා යුනිට් එකක් කියන එකක් තිබුණ නෑ. ඉතින් ඒ ඩ්‍රාමා යුනිට් එකත් ඒකටත් වැඩ කරේ ඔය මම චමත් තමයි. අපි දෙන්නම එකම පාසලේ, මම සහ චමත්. චමත් කියන්නේ චමත් හසරංග ඔය මගේ අනිත් සගයා, මරු ඩබලක් එකේ ඕගොල්ලෝ වීඩියෝස් වල දකින සගයා. චමත් සහ මම ඇත්තටම එකම පාසලේ එකම පන්ති වල නෙවෙයි. චමත් මට වඩා අවුරුද්දක් වැඩිම. චමත් හිටියේ උඩ පන්තියේ, ඊට පස්සේ මම පල්ලෙහා පන්තියේ හිටියේ. ඉතින් අපි දෙන්නම හම්බුනේ මියුසික් රූම් එකේදී. අපි ඉස්කෝලේ ගැන මතක් කරන්න ඕනේ, මාතර රාහුල විද්‍යාලේ. ඉතින් අපේ පාසලේ ඒ වකවානුව තුළ මේ ගොඩක් කලා කටයුතු ඇත්තටම වුණා. ඒක විවිධ ප්‍රසංග අපේ තිබ්බ රහල් රිද්ම කියලා මේ ප්‍රසංගයක්. ඒක තමයි ඉතින් ඔය ගොඩාක්ම අපේ මං කියන ඉතින් පාසලෙන් බිහි වෙච්ච ගොඩක් අපි කියන්නේ මියුසිෂියන්ස් නැත්තම් ඒ කලාවට බර අය ගොඩක්ම බිහි වුණේ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි. ඉතින් ඒකේ අපි සින්දු කියනවා, ඒකේ අපි නටනවා, ඒකේ අපි රඟපානවා, ඒකේ අපි සෙට් ඩිසයින් කරනවා, ඒකේ හැමදේම ස්ටේජ් මැනේජ්මන්ට් හැමදේම ඉතින් ඒක ළමයි තමයි කරන්නේ. ඒක මෙහෙයුවේ මෙලා ආදරණීය මතක් කරන්න, විශේෂයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ අපේ මගේ ගුරුතුමීව විශාඛ රාජපක්ෂ මිනවියව. එතුමී තමයි ඉතින් අපිව අර මොනවද කියන්නේ හරියට මෝල්ඩ් කළා, තමයි පදම් කළා අපිව හැදුවේ මේ තැනට එන්න. එතුමිය ඉතින් එතුමියත් තමයි ආදරෙන් ගෞරවයෙන් මතක් කරන මේ වෙලාවේ. ඉතින් ඔහොම පාසලේ ඉතින් කටයුතු කරගෙන හිටියා. ඊට පස්සේ චමත් සහ මම ඉතින් අපි දෙන්නගේ එකට ඉන්නකොට ඉතින් යාළුව අතර කෙමිස්ට්‍රි එකක් පොඩක් හැදෙනවානේ. ඉතින් එහෙම අපි කටයුතු කරගෙන යනකොට ඉතින් අපිට හිතුණා මේ චමත් සහ මට හිතුණා අපිට නිකන් හඬ කවන්නත් පොඩි ආසාවක් තිබේ. ඒ දවසල ඔය සූර පප්පා කියන කාටුන් එක ඇවිල්ලා ඒකේ වැඩකට ටීවී එක ටෙලිකාස්ට්නවා. ඒවා ගොඩක් ඉන්ස්පිරේෂන් වුණා අපිට, බලපු අපිට ප්‍රේක්ෂක වශයෙන් සහ ඉතින් ළමා කාලේ ළමයි වෙදල. ඉතින් ඒ වගේ ඩයලොග්ස් අපි ඉමිටේට් කරනවා. ඉතින් චමත් සහ මම අපි ගොඩක් අපි කියන්නේ අර ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිසස් නැත්තම් පාසලෙන් පස්සෙත් ඔය ගොඩක් තරඟවලදී හවස පුහුණු වීම තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි හම්බෙලා ඉතින් ඔය සරලවම ගෙනම් ඔය පිස්සුවක් කියලාගෙන ඉන්න වෙලා ඉතින් ඔය එක එක ඩයලොග්ස් කියනවා ඉතින් ඔය කාටුන් වල. ඉතින් මේ ඔහොම ඉන්නකොට මේ චමත් සහ මම අපි දෙන්නම දැනගත්තා අපිට මේ හඬ කවන්න පොඩි හැකියාවක්, හරි හඬ කවන්න නිකන් පොඩි උණක් තියෙනවා කියලා. ඉතින් ඊටසේ අපි පොඩි ෆෝන් වලින් ඔව රෙකෝඩ් කරනවා, රෙකෝඩ් කරලා අහනවා, ඊට දන්න අයට අහන්න දෙනවා කොහොමද මේක කියලා බලන්න. ඊට පස්සේ ඔය ස්කෝල් තියෙනවා ඔය සයන්ස් ඩේ, ඊට පස්සේ මීඩියා ඩේ, ඊට පස්සේ ටෙක්නොලොජි මොකද අපේ තාක්ෂණ වේදය දිනේ නැත්තම් ගුරු දිනේ ඔය එක එක දේවල් තියෙනවා. එහෙම තියෙනකොට අපි ඉතින් කරන්නේ පැනලා ඉල්ලගෙන මේ අපි මේක ට්‍රේලර් එකක් හදන්නම් කියලා මොනවා හරි කාටුන් කැලක් අරගෙන ඕක ඩබ් කරලා අපි එකපාරක් හැදුවා. ඉස්සෙල්ලම වැඩ අපේ රහල් රිද්ම කියන කොන්සර්ට් එකට ට්‍රේලර් එකක් ඩබින් 2010. ඉතින් ඒකත් හරියට ස්කෝලෙත්ල මේ වුණා. මොකද ඒ දවස්වල හඬ කවන්න එහෙම කියන එක කවුරුවත් දන්නේ නැහැ. කොහොමද මේ හඬ කවන්නේ, වොයිස් අයින් කරන්නේ කොහොමද, මේ යදන ඔරිජිනල් වොයිස් එක. ඉතින් අර ඒ වගේ දේවල් අපි සයන්ස් ඩේ එකට ඒ වගේම ට්‍රේලර් එකක් කරා. ඉතින් ඒ වගේ අර මේ ටිකක් අර උණ හින්දම හොයාගෙන අහගෙන දේවල් කරගෙන කරගත්තු වැඩ තමයි. ඉතින් ඊට පස්සේ අපි ඩ්‍රාමා තරඟ වලට ගියා. ඊට පස්සේ දින්නා, ඊට පස්සේ අපි ඒකේ මම හොඳම නළුවා වුණා වේදිකාවෙන් මහ පොළොවට කියන කෙටි නාට්‍ය උළෙලේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරපු එකකින් මම හොඳම නළුවා. එතකොට මට තේරුණා හරි මට මේ රඟපාන්නත් මොකක් හරි මචු ඌටි හරි දෙයක් ඇති ඇඟේ. ඉතින් රඟපෑමත් වේදිකාවේ රඟපෑමත් බලපෑවා හඬ කවන්න. අපි කියන ඩයලොග් කරා ඩිලිවර් කරන්න, ඒවට මේවට කටහඬ පාලනය කරන්න. ඉතින් ඔය හැමදේම මියුසික් එක අපි මියුසික් ඉගෙන ගන්න ගමන් හිටියේ. ඉතින් ඒ ලෙවල් විෂය ධාරාවට මම හැදෑරුවෙත් සංගීතය. ඉතින් එහෙම ඊට පස්සේ කැම්පස් එකට සමුද්‍ර කලා විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වුණා. ඉතින් ඔය ස්කෝලේ කාලේදී අපි කරපු දේවල්, ඒ හඬ කැවීම කරලා, ඒ දේවල් රඟපාන ඩ්‍රාමා කරලා, ඒ මියුසික් එක ගත කරපු ඒ දේ තමයි මං හිතන්නේ මෙන්න මේ කලා ගමන අද මෙතනට එන්න ඒ බලපෑවා කියලා මට හිතෙන්නේ.
දිලිප් කලාව තෝරගන්නවා කියන්නෙම හුඟක් අභියෝග වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි ඒ අභියෝග ගැන කතා කරන ගමන්ම ඔබේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කියලා හිතන්නේ කොතනද කියන එකත් අපි කතාබහ කරමු.
දැන් ඇත්තටම කිව්වොත් එහෙම මේ කලාව කරනවා කිව්වහම සමාජයේ තියෙන පොඩි නිකන් වෙන අපි කියන්නේ ස්ටෑම්ප් කරනවනේ, ඒක ලේබල් කරනවා. හරි කලාව කරලා වැඩන්නේ හම්බ කරන්න බෑ, ජොබ් නෑ. ඕකනේ සමාජයේ තියෙන අපි කියන්නේ මේ කියන්නේ හරි බොහොම ටිපිකල් මේ විෂන් එක සහ ටිපිකල් කියන්නේ මතේ කලාව කරොත් හරියන්නේ නෑ. කලාව අපි කියන්නේ අර කතාවට කියන කලාව කරොත් මලා වගේ කියලා දවසතරම් සින්දුත් ආව ඩ්‍රාම වල එහෙම. ඉතින් ඕක හින්දා කලාව කරනවා කිව්වහම කලාව තෝරා ගැනීමම අභියෝගයක් තමයි. මේ ඒ ලෙවල්ස් වලට හරි ආදැම මාර්ක්ස් කරනවා කිව්වහම මගේ යාළුවෝ නෑ දැන්ගේ ළමයි අපේ කොමල කොමස් එක්කෝ මැත්ස් එක්කෝ බයෝ කරද්දී මම මොකද මේ කලාව තෝරගෙන මොකද්ද මේ මොන මගුලද කරන්න කියලා නෑ දැය වහනවා. අපේ අම්මලටත් ඊට පස්සේ ඒකෙන් බලපෑමක් වුණා. මේ හැමෝම අහනවා ඇයි මේ ළමයා මෙච්චර දක්ෂ ළමයා. මොකද මම ඕලෙවල් වලට වෙනකන් ඉගෙන ගත්තේ ඒ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඒතකොට ඉංග්‍රීසි මීඩියම් කියන කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් හදෑරීම කියන එකේ පළවෙනි කාණ්ඩය ලංකාවේ පළවෙනි බැජ් එක තමයි චමත්ලයි බැජ් එක. දෙවෙනි බැජ් එක තමයි අපි ඊට පල්ලෙහා බැජ් එක. ඉතින් අර ඒක ආපු ගමන්ම ඉතින් ගොඩක් අය හිතුවා අපි එතකොට ඉංග්‍රීසි මීඩියම් වලින්ම කරලා ඉංග්‍රීසි මීඩියම් වලින්ම ඒ ලෙවල්ස් කරලා ටිකක් එතකොට අර ආපු ගමන්ම මේක විෂය මේ ඒ ඉංග්‍රීසි මාධ්‍ය කියන එක එතකොට හැමෝගේම අවධානය තැඩි මේ ළමයි මොනවද කරන්නේ ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන මෙහෙම කියලා. එහෙම ලොකු මේ එකක් නෑ. නමුත් ඊට පස්සේ ගොඩක් අය හිතුවා හරි මේ ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන දැන් මේගොල්ලෝ මේ ඒ ලෙවල්ස් උත් මීට වඩා හොඳ තැනකට ගෙනියනවා. අපි ඉතින් අපි වගේ කලාව තෝරගත්තාම එතනින් ලොකුම අභියෝගයක් එනවා. දැන් මොකද කරන්නේ? අපි ඩවුන් ග්‍රේඩ් වෙනවා. එකපාරටම මේක ඇහුවාම මිනිස්සු කියන කතාව ඕව කරලා හරියන්නේ නෑ. ජොබ් නෑ. දැන් පේනවනේ ඉංග්‍රීසි මීඩියම් තුත් ඇවිල්ලා තිනවා. ඕගොල්ලන්ගේ ජොබ් මාකට් එක වෙනස් වෙනවා කියලා. ලොකු අභියෝග ගොඩක් සමාජයේ විසින්ම අපිට නිකන් පැටවුව වගේ වුණා ඒ කාලේ. නමුත් මම හැමදෙස්සම විශ්වාස කරන දේ තමයි පුද්ගලයෙක් විතර තමන්ට ටැලන්ට් එකක් තියෙනවා නම් අංක එකට තමන්ගේ ටැලන්ට් තමන්ට ටැලන්ට් එක තියෙනවා කියලා තමන් අඳුර ගන්න ඕනේ. සහ තමන්ට ටැලන්ට් එක තියෙනවා කියලා දැනෙච්ච මොහොතේ නම් තමන්ගේ ටැලන්ට් ඒ තමන් ඒ ටැලන්ට් එකට කන්ෆිඩන්ට් වෙන්න ඕනේ. නැත්නම් මේ නැත්නම් අපි එක දණකදී අපේ ටැලන්ට් එක ෂුවර් නැති වෙලා ගියපු ගමන් අපිව වැටෙන ගන්නවා. ඉතින් අභියෝග කියන්නේ ඊට පස්සේ කලාව හදාරන්න පටන් ගත්ත තැන ඉඳන් මම හිතන්නේ අභියෝගය තමයි. ඊට පස්සේ කැම්පස් ඇවිල්ලත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ තමයි මම තේරුණේ. ඉතින් කැම්පස් ආවම ඉතින් ගොඩක් අය මොටු යනවා. ඊට පස්සේ සමහර අය කැලණේ. ඉතින් ඒත් ඉතින් අර ලොකු මේව එකක් නැහැ. ඉතින් ඕව කරලා ජොබ් නැහැ එහෙම කියලා ඉතින් සමාජයේ මතයක් තියෙනවා. නමුත් මම හැමදෙස්සම මම විශ්වාස කරන්නේ නැහැ. මම මේකෙන් කොහොම හරි අපි කියනවා ගේමක් ගහනවා. මේකෙන් කරන්න පුළුවන්. මේකේ ආර්ට් කියන දේ ලෝකේ තනකට එන ගමන් තිබ්බේ. ආර්ට් වලින් හම්බ කරන්න පුළුවන්. දැන් අද මම සම්පූර්ණයෙන්ම මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන එකට තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙම මට හොඳට සර්වයිව් වෙන්න සහ මගේ පවුල් ජීවිතය ගත කරන්න පුළුවන් තරමට මම හම්බ කරනවා. ඉතින් ඒක මේක අහගෙන ඇයටත් කියන්න ඕනේ. ඒක තම ලැජ්ජ වෙන කාරණයක් නෙවෙයි. ලෝකේ ඉන්න මිලියනර්ස්ලා ගත්තොත් වෙන රටවල මේ ගොඩක් 8 to 5 ජොබ් කරන අයනේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ජස්ටින් බීබර් නැත්තම් ඩ්‍රේක් එක්කුණත් මයිකල් ජැක්සන් ගත්තාම ඒකොල්ලෝ මිලියනර්ස්ලා. එතකොට ඒ කලාව කළේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක අභියෝගයක් කියලා. එහෙම මම හිතන්නේ නැහැ. අද මයිකල් ජැක්සන් නැත්තම් බ්‍රූනෝ මාස් කේටි පෙරි නැත්තම් ඇඩෙල් වගේ චරිත බිහිවේ කියලා. ඉතින් අභියෝග ආවා. ඉතින් ඒවට හොඳ විදිහට ඒවා සුභවාදීව දැකලා මේ ගමන ආවා. ඉතින් අනිත් එක දැන් ඔයා ප්‍රශ්නෙන් අහලා තියෙනවා ටර්නින් පොයින්ට් එක මේ සම්බන්ධයෙන්. ටර්නින් පොයින්ට් එක කියලා මම හිතන්නේ ඇත්තටම තමන්ට මේ හැකියාවක් තමා තුළ හැකියාවක් තියෙනවා කියලා අඳුනාගත්ත තැන සහ ඒකට කන්ෆිඩන්ස් එක හදාගත්ත තැන තමයි මම හිතන්නේ මගේ ට්‍රේනින් පොයින්ට් එකදී දකින්න. හරි මට මේ දේ කරන්න පුළුවන්. හරි අපි කියමු ඩබින් කරන ඉන්නවා ගොඩාක් අය. ඩබින් කරන ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ ටිකක් හොඳ ඉන්ඩස්ට්‍රියක්. නමුත් වෘත්තිමය වශයෙන් උස් පහත් බේද දිනවා. නමුත් ඒක ලොකු ඉන්ඩස්ට්‍රියක්. නමුත් ඩබින් කරන ගොඩක් අය අතරේ නෑ මට වෙනස් විදියකට ඩබින් කරන්න පුළුවන්. මට මගේ ටැලන්ට් එක සම්බන්ධයෙන් මට කන්ෆිඩන්ස් එකක් තියෙනවා. එතකොට මට කන්ටෙන්ට් කරන්න පුළුවන්. ඒක වෙනස් විදියට කරන්න මට කන්ෆිඩන්ස් ඇති වෙනවා කියලා අඳුන ගත්ත තැන තමයි මම හිතන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කියලා මම හිතන්නේ.
දීලිප් කියලා කිව්වහම අපි දන්නවා ඔබට විවිධ දක්ෂකම් තියෙනවා. ඒ වගේම තමයි ඔබ සංගීතයට, ඒ වගේම ඩබින්, නාද රංගනය, ඉතින් ඒ වගේම තමයි ඔබ පර්කෂනිස්ට් කෙනෙක් කියලාත් අපි දන්නවා. ඉතින් සංගීතයට ඔබේ හිත ඇදිලා ගියේ කොහොමද කියන එක අපි කතා කරමු නේද දීලිප්?
මම ඇත්තටම සංගීතයට යොමු වුණේ ඩබින් කියනකට නාදරංගණයට යොමු වුණේ. නාදරංගණය කියනකොට ඒකට තාලවාදනය කියලා තමයි, පර්කෂන් කියනකට කියන්නේ තාලවාදනය කියලා. මම හිතන්නේ මම සංගීතය ඩබින් කියනකට සංගීතයට නම් යොමු වුණේ පන්ති මේ ඉස්කෝලේ සංගීත කාමරය තුළින්. ඒකෙදි හදෑරීම් වලින් ඉතින් අපි එක්ස්පෙරිමන්ට් කළා. ඉතින් මම මේ හැම කාණ්ඩ ගැනම පොඩි පොඩි දේවල් ටිකක් කියාගෙන යනනම් මේවට යමුනේ කොහොමද කියලා. සංගීතය කරද්දී දැන් අපි ස්කෝල වල තරඟ තියෙනවා. ඉතින් ඒවා අපි තරඟ කරනවා, ඒවට යනවා, එතකොට ප්‍රැක්ටිස් කරනවා. එතකොට සංගීතය කියන එක අපේ අපිට ඒ මොකද කියන්නේ ඒ එන්වයර්මන්ට් එක හැදෙනවා. එතකොට අපිට මියුසික් කරන්න ඕනේ කියලා ආසාවක් වෙනවා. එතකොට හැමතිස්සම අපි ගිහින් ප්‍රැක්ටිස් කරනවා. එහෙම එකපාරක් ඔය ස්කෝලේ තරඟ තිබිලා චමතු විමායි ඔකට බුම් මැඩියක් හැදුවා. බුම් මැඩිය කියන එක ඒ දවස්වල අපේ ස්කෝලවල තිබුණේ නැහැ, අපි දැකලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ගිහිල්ලා ඔය මේ අපේ පැත්තේ තියෙන කුඹල්ගම කියලා මැටි කර්මාන්තය දෙන ඇටි අපි ගිහිල්ලා හොයලා ඔක අපිට ඕන විදිහට හදාගෙන ඔකට හමත් දාලා අපි බුම් මැඩියක් වාදනය කරා. මං හිතන්නේ ස්කෝලේ තරඟවල ප්‍රථම වතාවට ඒ දවසේ සංගීත තරඟවලට. ඩබිනුත් එහෙමයි, අපි හොයාගෙන ටීවී වලින් බලලා හොයාගෙන ඊට පස්සේ ඩබින් වලින් අර මේ ප්‍රශ්නේ ඇදී ගියේ කොහොමද කියලා ඩබින් කරලා අපි අපේ තිබ්බ ආසාවල් පස්සේ අපි හොයාගෙන ගියා. අපි ඩබින් කරන්නේ කොහොමද, ඩබින් කරන තැන් මොනවද, සිරස හරි සිරසට කොහොමද සිරස ඩබින් එකට ජොයින් මේ යුනිට් එකට ජොයින් වෙන්නේ කියලා බැලුවාම අපි ඒ දවස්වල හිටියේ ගාමින්ද සුනෙත් අයියලා. ඒකේ පීක්ම එතකොට අපි ඒගොල්ලන්ගේ නම්බර්ස් හොයාගෙන අපි ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකකට කරේ. චමත් සහ මම මේ මගේ පාසල් ඉතිහාසයේ පළවෙනි වතාවට ඩබින් මේ ප්‍රොජෙක්ට් එකෙන් සිංහල චිත්‍රපටයක් හඬකවල පෙන්නුවා. මේ මැඩගස්කර් කියන ෆිල්ම් එක, මැඩගස්කර් 1 කියන එක. ඒකත් පළවෙනි භාගයේ ෆස්ට් 45 මිනිට්ස් චමත් සබ්මිට් කරා යගේ ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකට. ඊට පස්සේ සෙකන්ඩ් 45 මිනිට්ස් මම සබ්මිට් කරා මගේ ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකට. ඒ කාලෙත් එක ගොඩක් කතා බහට ලක් වෙලා. ඉතින් අපි ඒකෙන් ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එක අරගෙන සිරසට ගිහිල්ලා ඒක පෙන්නලා එහෙම තමයි මේ ලොකු කතාවක් ඇටියෙන් කියන්නේ. එතකොට අපි ඒකට ඩබින් වලට ගියා. නාදරංගනේ නෙවෙයි, ඔය තාලවාදනය කියන එකට, පර්කෂන් කියන එකට ඇදී ගියත් ඒක හඹාගෙන ගියේ අපි ඒ දවස්වල. අපි අපේ කාලේ ඉස්කෝලේ යන කාලේ ওই නාද්‍රෝ කියලා මේ තාලවාදන කණ්ඩායමක් තිබ්බා ලංකාවේ බිහි වෙලා ටික කාලේ. එතකොට ඒගොල්ලෝ තමයි දවස්වල ලංකාව හෙටපු එකම, දැනටත් එහෙමයි, එකම ඉන්ටර්නැෂනල් පර්කෂන් බෑන්ඩ්. ඒ පර්කෂන් කියන්නේ සම්පූර්ණ බෙර විතරයි ඒකේ වාදනය කරන්නේ, බෙර සහ ෆියුෂන් මියුසික්. ඕකට ඕකේ දවසල අපි එක දසක් ස්කෝල තරඟවල ගිහිල්ලා ඕක දැකලා ප්ලේ කරනවා දැකලා අපි හරි පුදුමයට පත් වුණා. අම්මට තිරි මෙහෙම දෙයක්ත් තියෙනවා මේ ලංකාවේ, මේක කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ මම ඇවිල්ලා සම්පූර්ණ මගේ යාළුවොත් එක්ක ඔය කහෝන්ස් කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා, පෙරුවියන් ඉන්ස්ට්‍රුමන්ට් එකක්, ඔය අපි සාමාන්‍යයෙන් දකින කොටු පෙට්ටිය, ඒ පෙට්ටි 10ක් හදාගෙන යාළුවොත් එක්ක ඕක ප්‍රැක්ටිස් කර කර හිටියා. ඊට පස්සේ මගේ යාළුවෙක් මේ පේපාටිකල්ලා ගැනලගෝ මෙන් දිලිපයි මේ බලන්නකෝ මේ මේකට නාදුරකට මේකෙන් කම්පිටිෂන් එකක් කරනවා ඉන්ටර් ස්කූල් මේකට ඇප්ලයි කරමු කියලා. ඊට පස්සේ අපි එම සැනින් ඒකට ඇප්ලයි කරා. අපි තේරුණා ඊට පස්සේ ඔහොම ඒක එක නාදුරකින් ඕගනයිස් කරපු ලෙට්ස් ඩූ ඉට් විත් නාදුර කියලා මේ කොන්සර්ට් සීරීස් එක අපි කම්පීට් කළා. අපි දෙවෙනි තැනට තේරුණා. ඊට පස්සේ රකිතයි මට පර්සනලි කතා කරා, මල්ලියෝ කැමතිද නාදුරකටත් එක ජොයින් වෙන්න කියලා. ඊට පස්සේ නාදුරකට ජොයින් වුණා. ඊට පස්සේ ඒ මම ඒගොල්ලෝ ඩිග කතා මම කෙටියෙන් කියන්නේ මේ ඊට පස්සේ ඒ මම නාදුරුවේ අවුරුදු 2023 වෙනකන් අවුරුදු 10ක් 11කට ආසන කාලයක් වැඩ කරා. ඉතින් ඔහොම තමයි අපි කියන්නේ තමන්ගේ ටාගට්ස් පර්සිව් කරනවා කියන්නේ. ඉතින් ඕක තමයි සංගීතයට ආසාව හින්දා යුනිවර්සිටි ගියා, ඩබින් වලට ආසාව හින්දා සිරසට සහ ඩබින් ෆීල්ඩ් එකට කොහොම හරි ඇතුළු වුණා, තාලවාදනයට ආසාව හින්දා නාදුරුවකට ගිහිල්ලා ඒකෙන් හදාරලා ඒකට එකතු වුණා. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේෂන් උත් ඉතින් මේ අපි කරන ගමන් ඉන්නේ, ඒකත් අත්දැකීමක් විදිහට කරන ගමන් ඉන්නේ. බලමු ඉතින් ඉස්සරහට.
අපි දිලිප් මුලින්ම කතා කරා වගේ වොයිස් ඕවර් ඩබින් කියලා කියන්නේ වෙනම හැකියාවක්. ඒකට විශේෂ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඉතින් ඔබ හඬගැන්වීම් වලදී විවිධ කැරක්ටර්ස් වලට වොයිස් කරනවා. ඉතින් මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද හැදෙන්නේ? ඔබට මේ හැකියාව කොහොමද හැදුනේ කියන එක අපි කතා බහ කරමු.
ඕනි රෝෂි, හඬගැන්වීම කැරක්ටර් වොයිස් කියන එක, ඒ කියන්නේ අපිට චරිතයක් හඬගැම් ශිල්පියෙක් විදිහට හම්බුනහම ඉස්සෙල්ලා බලන්න ඕනේ චරිතේ මොන වගේ ස්වභාවයකින්ද හැසිරෙන්නේ, මේක මොන කැරක්ටර් එකක්ද, මේක සීරියස් කැරක්ටර් එකක්ද, මේක ෆනි කැරක්ටර් එකක්ද, මේක නැත්තම් ටිකක් රූට් කැරක්ටර් එකක්ද, කොහොමද ඒක. සාමාන්‍යයෙන් මට ගොඩක් වෙලාවට ආරාධනා ලැබෙන්නේ කාටූන්ස් නැත්නම් ඇනිමේෂන් ෆිල්ම්ස් වල හඬගවන්න තමයි. ඒ ඇනිමේෂන් ෆිල්ම්ස් වලත් ගොඩක් වෙලාවට තින් ඒව කාටූන් ඒව ටිකක් රියලිස්ටික් ගතියෙන් සාමාන්‍ය ජීවිත වලට ටිකක් ඒ සාමාන්‍ය චර්චයක් අපි පිළිගන්නේ කියලා ඇත්ත ජීවිතේ වඩා ඒකට ටිකක් වෙනස් ටිකක්. එතකොට මම සීදත් කැරක්ටර්ස් උත් කරලා තිනවා. ඔය අපි කියන්නේ මේ අනන්තෙන් ආතර කුමාරයගේ වගේ සිරසේ ගියපු ඒකේ සීරියස් කැරක්ටර් එකක් කරා. ඉතින් ඊට පස්සේ සිරසේ ගියපු රැංගෝ ෆිල්ම් එකේ රැංගෝ මම වොයිස් කරේ, මම රැංගෝට. ඒ වගේ ඉතින් අපි කියමු රැංගෝ කියලා, රැංගෝ වගේ කැරක්ටර් එකක් මට හම්බුනහම මම ඐඩෙන්ටිෆයි කරා මේක කවුද ඉස්සලා කරලා තියෙන්නේ. මේක කරලා තියෙන්නේ ජොනි ඩෙප්. සෝ ජොනි ඩෙප් වගේ කෙනෙක් ඒක ඔරිජිනල් කැරක්ටර් එක වොයිස් කරලා දෙනකොට හරි එයා හරි සීරියස්. ඒකේ කැරක්ටර් එකේ රැංගෝ කියන කැරක්ටර් එකේ සීරියස් සහ ෆනි කියන දෙකම අඩු වැඩි වශයෙන් දිනවා. එයා හරි ෆනි බට් හරි ස්මාර්ට් සමහර තැන් වල, හරිම ගොන්. අර එහෙම කැරක්ටර් එක ඐඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මම රැංගෝ කරද්දී රැංගෝ වොයිස් කරන්න මට කතා කරලා රසික මල්ලිකාරච්චි අයියව අරියා මතක් කරනවා. එයා තමයි මට කතා කරේ වොයිස් කරන්න මල්ලි මෙන්න මෙහෙම කැරක්ටර් එකක් තියෙනවා කියලා. ඒකෝට රැංගෝ එක එක චැනල්ස් වලින් කරලා තිබ්බා. රැංගෝ දෙරණෙන් කරලා තිබ්බා. ඊට පස්සේ සිරසින්ද සිරස තමයි මම හිතන්නේ මේක ඔෆිෂියල් ලයිසන් අරගෙන රැංගෝ කරේ. එතකොට මට සිරසින් සිරස ප්‍රොඩක්ෂන් එකට මේ රැංගෝ එකට කතා කරාම මම මට තේරි මං ආසම කැරක්ටර් එකක් ඒ දවසල මම හා මුකුත් ඇහුවේ නෑ මොනා කීයක් දෙනවද අරකට මේකද. මං ගිහිල්ලා එක පයින් කරා. එතකොට කොරෝනා දවසල ඔය මොනවද කියන්නේ මාස් දාගෙන දෙක තුන දාගෙන අර මොනවද කියන්නේ හැංගි අස්සේ පාරවල ඉඳලා බයික් එකේ ගිහිල්ලා කරේ. මම එන ආසාවෙන් ඒ කැරක්ටර් එක කරා. මම ඔබ්සර්ව් කරලා මම සාමාන්‍යයෙන් ටිකක් වෙනස් හඬක් ඒකට භාවිතා කරා. මම සාමාන්‍යයෙන් අර පාවිච්චි කරන්නේ නිකන් මගේ තියෙන ඔය ටිනී වොයිස් එක නිකන් මොකද කරන්නේ එහෙම කරේ. ඒ වගේ වොයිස් එක තමයි මම භාවිතා කරන්නේ. නමුත් මම ඒ වොයිස් එක නේ පාවිච්චි කරේ. මම ටිකක් වෙනම හැඩතලයක වොයිස් එකක් කැරක්ටර් ඇයිඩෙන්ටිෆයි කරලා මම හොඳට බලලා ගිහිලා එක භාගයක් එක දවසක් කරා. එසේ මට ඒ දවසේ මුළු ෆිල්ම් එකම කරන්න තිබ්බා. නමුත් මම කරේ නැහැ. කළා මං කොහොම ඊළඟ දවසේ ආයෙ එන්නම් කියලා ඊළඟ දවසේ ගිහිල්ලා ඉතුරු භාගය කළා. ඊට පස්සේ මං කොහොම ආයෙ දවසක එන්නම් කියලා ආයෙ දවසේ ඇවිල්ලා අර මුල අපි කියන සාමාන්‍ය චරිතයක් කරගෙන යද්දී අන්තිමට තමයි චරිතය හරියට මෝල්ඩ් වෙන්නේ, හැඩගැහෙන්නේ. ඊට පස්සේ මම ආයෙ දවසක ඇවිල්ලා ෆිල්ම් එකේ මුල භාගය ආයෙ කරා. ආයෙ වොයිස් කරා මුල විනාඩි 15 ආයෙ වොයිස් කරා. ඉතින් ඒගොල්ලොත් කියන ඇයි මේ මගේ ලොකුව මේ ඇජිරිප්පයි මේක ආයෙ වොයිස් කරන්නේ මේ හොඳ වෙන්නේ. මම කෝ නෑ ඇයි ෆ්‍රෙෂ් ගතිය මුළු ෆිල්ම් එක පුරාම තියෙන්න ඕනේ කියලා මම දවස් 3ක් ඒ ෆිල්ම් එක වොයිස් කරා. ඉතින් ඒ කැරක්ටර් එක හොඳට ඩයිඩෙන්ටිෆයි කරගෙන ඒ කැරක්ටර් එක හැදුවා. ඉතින් එහෙම තමයි.
දිලිප්, ඔයා මේ වෙනකොට ඉතාමත්ම ජනප්‍රියයි සෝෂල් මීඩියා හරහා. ඉතින් මං කැමති දැනගන්න ඔයාගේ කන්ටෙන්ට් ගොඩාක්ම යුනික්. ඉතින් ඒ ක්‍රියේටිවිටි එක ලැබෙන්නේ කොහමද? ඇත්තටම පෞද්ගලිකව ගත්තොත් මම ඔයාගේ කන්ටෙන්ට් වලට ඇත්තටම මාර කැමති. ඉතින් අපි කතා කරමු ඒ පිළිබඳව, ඔයාට ඒ ක්‍රියේටිවිටි එක ලැබෙන්නේ කොහෙන්ද කියන එක.
ඒක මෙහෙම නිරෝෂි, ඔය යුනික් කියන එක ඉන්නේ මගේ ඩබ්බින් කෑල්ලත් එක තමයි. ඇත්තටම ඔක යුනික් කියන කෑල්ල කවුරු හරි ලේබල් කරනවා හරි මේක යුනික් කන්ටෙන්ට් එකක් කියලා. ඒ ඉන්නේ සාමාන්‍ය ටිපිකල් දකින්න කන්ටෙන්ට් වලට වඩා මේකේ වොයිස් ඕවර් එකක් තියෙනවා. මේක උඩින් නැරේෂන් එකක් හරි මොකක් හරි මම වොයිස් කරලා තියෙන. ඉතින් අර ඒ යුනික්නස් එක සරලව කිව්වොත් ඉන්නේ ඩබ්බින් එකත් එක තමයි. මට ඒ ඩබ්බින් කියන එක අවුරුදු ගාණක් කරලා ඒ ඩබ්බින් කියන එක මගේ ඇඟේ තියෙනවානේ. අපි එකම දේ කරද්දි තියෙන ඒක ඇඟට පත්තියන් වෙනවා කියලා අපි කියනවානේ. සත්‍ය අභ්‍යාසය සහ ඒ දේවල් තුනින්. එතකොට මේ ඔය ක්‍රියේටිවිටි කැල තින් කියන එක එන්නේ ඩබින් එකත් එක්ක. ඔය කාටුන් එක්කම ජීවත් වෙලා මට සමහරලාට කාටුන් වල දේවල්ම තමයි සමහරලාට සරල ජීවිතේ සමහර තැන් වල පේන්නේ. කියන්නේ එච්චරට මම කාටුන් කියන එකේ ඉඳලා තියෙන ඇනිමේෂන් ෆිල්ම්ස් කරලා මම හිතන්නේ එපිසෝඩ් මන් දන්නේ නැහැ. මම හිතන්නේ එක 10,000කට වඩා මම වොයිස් කරලා තියෙන. එතකොට ඉඳතඩි සමහරලාට. ඉතින් අර ඒ ක්‍රියේටිවිටි සහ යුනික් එක එන්නේ මම හිතන්නේ හඬ කැවීම කියන එකෙන් ලැබපු ආභාෂයෙන් තමයි.
මහිතන මේ ප්‍රශ්නය අහන්න ඕන ප්‍රශ්නයක් දිලි පැත්තටම මොකද අපි මාධ්‍යයේ ඉන්නකොට සමහරලාට අපිට අකමැති අය ඉන්න පුළුවන් හැබැයි මේ දේවල් පිළිබඳව අපිට අපේ මූණට එකපාරටම කවුරුවත් කියන්නේ නැහැ එමත් නැත්නම් ඒවා ලියලා එවන්නේ නැහැ කවුරුවත් නමුත් දැන් අපි සෝෂල් මීඩියා කියලා කිව්වහම අද මේ සෝෂල් මීඩියා කියන වේදිකාව හරිම බරපතල් ඉතින් ක්‍රිටිසිසම් හේට් වලට ගොඩාක් වෙලාවට ඕගොල්ලෝ මුහුණ දෙනවා ඉතින් මේක කොහොමද ඔයා ඔයාගේ ජීවිතේ හසුරව ගන්නෙ මොකද අපි මාධ්‍යවේදිනියෝ හැටියට එහෙම නැත්නම් මාධ්‍ය කරුවන් හැටියට ඒක කෙලින්ම අපිට විඳින්න වෙන්නේ නැහැ ඒ නිසා අපි මේ පිළිබඳව දන්නේ නැහැ මං කැමති සෝෂල් මීඩියා වල ඉන්න කෙනෙක් කොහොමද මේ ක්‍රිටිසිසම් හේට් වලට මුහුණ දෙන්නේ එය හසුරව ගන්නෙ ඒ කොයි විදිහට ඔබේ ජීවිතයට ළඟා කරගන්නේ කියන එක මං කතා කරන්න කැමතියි
ඔවුනේ රෝජි සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම අද ගොඩක් ලොකු ප්ලැට්ෆෝම්යක් මං කිව්වා වගේ 2010 අපි Facebook පාවිච්චි කරපු එකයි අද 2025 Facebook පාවිච්චි කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා හසයි පොළොය වගේ ඒ දවස්වල අපි නිකන් chat කරාම ඒව කරාම නමුත් අද මේක content creation කියන රැල්ල ඒක වෘත්තියක් වෙලා ඒක business වල run වෙන්නේ මේකේ ලෝකචින ප්‍රධාන business වල run වෙන්නේ සෝෂල් මීඩියා උඩ mass media කියන එකෙන් ගියපු commercials ඒවට ගියපු සල්ලි සම්පූර්ණයෙන්ම දැවිලා තියෙනවා සෝෂල් මීඩියා වලට pump වෙන තැනට ඇවිල්ලා තියෙනවා අද මං හිතන්නේ brands awareness brand awareness කියන එක නැත්තම් ඒ branding නැත්තම් marketing කියන එක සම්පූර්ණ දුවන්නේ මේ සෝෂල් මීඩියා මත ඉතින් ඒක ඒක මේ වගේ කාලෙක එච්චර level එක තියෙන කාලෙක මේ අපි මේකේ content creator කෙනෙක් නැත්තම් වෙනවා කියන්නේ මේ අනිවාර්යෙන් ක්‍රිටිසිසම් හේට් එකේ කයගේ අදහස් අපි කියන්නේ විචාර විවේචන ගල් මුල් ඔක්කොම මැද තමයි මේක කරන්නලා තියෙන්නේ මොකද විවිධ සමාජයේන විවිධ මතිමතාන්තර අදහස් දරන එක එක විවිධ පන්තීන් වල කණ්ඩායම් මේ සෝෂල් මීඩියා තුළ හැසිරෙනවා උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් කම්පැනි එක ඉහළම තැනක මැනේජින් ලෙවල් එකේ වැඩ කරන මනුස්සයා සහ මම මේ කියන්නේ සාමාන්‍යයෙන් පහළම වෘත්තියක් කියන එකක් නෑ නමුත් අපි කියන්නේ ඒක ගත්තොත් ඉහළම වෘත්තියකට ඉගෙන ගත්ත මනුස්සයා සහ ඊටාම අඩු දැනුමක් තියෙන මනුස්සයා දක්වා මේක හැමෝම පාවිච්චි කරනවා. ඉතින් එක එක අයගේ කමෙන්ට් කියන එක වැඩනවා. ඉතින් මේ සෝෂල් මීඩියා ගැන හරි අදහස් හුවමාරු කරගන්න හදපු ගමන් ඉතින් ඒවයි යන ක්‍රිටිසිසම් වලට හේට් වලට අපි කියන අර ඒව ඔලුවට අරගෙන ඒවට සැලිලා හරියන්නේ. ඒව ඉතින් ඒක එහෙම තමයි. ඒක තමයි නේචර් එක සෝෂල් මීඩියා ඇතුලේ. අපි කන්ටෙන්ට් එක කරොත් ඒකට බනින්න පුළුවන් ඕන එකට හොඳ කියන්න පුළුවන්. ඒක ෂෙයා කරන්න පුළුවන් නැත්නම් ෂෙයා නොකර ඉන්න පුළුවන්. හොඳක් කියලා ෂෙයා කරන්න පුළුවන් නරකක් කියලා ෂෙයා කරන්න පුළුවන් ඕන නම් report කරන්නත් පුළුවන්. ඒ වගේ මේක හැමෝටම විවෘත වේදිකාවක්. ඉතින් ඒක හසුරවන්න කියන්නේ ඒක හරි මැදිහත් සිතින් මේක තමයි මේකේ නේචර් එක කියලා දැනගෙන මේ වැඩේ කරන් ගියන හරි ඉතින් කොහොම කරත් අපිට 100%ක් මිනිසුන්ව අපිට පිනවන්න බෑ මං හිතන්නේ මේ ලෝකේ කාටවත් එහෙම 100 මිනිසුන් මේ ලෝකේ ඉන්න 100%ක් පිනවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතමු ශාරුක් ඛාන් ග්ලෝබල් ස්ටාර් එක කෙනෙක් ටොම් ක්‍රූස් ගත්තාම මේ ඊපෙරද ඔස්කා පවා දින හැබැයි ඔසෝ ටොම් ක්‍රූස්ටත් බනිනා ඉන්න පුළුවන් ශාරුක් ඛාන්ටත් බනිනා ඉන්නවා ඉතින් ඒ වගේ තමයි හැමෝම පිනවන්න බෑ 100%ක් දෙනේ පිනවන්න බෑ ඒක එහෙම තමයි කියලා දැනගෙන ජීවත් වුණාම මේක ලොකුවට හසුරවන්න කියලා දෙයක් නෑ ඉතින් අපි normal වැඩේ කරන වැඩේ කරගෙන යන්න ඕනේ. හැබැයි හොඳ සහ නරක මත අපිට ගොඩක් ඉන්න ගත්තාම චුට්ටක් අපි බලන්න ඕනේ මේගොල්ලෝ මේ කියන්නේ මොනවද කියලා. ඒ වගේ අදහසක් අරගෙන ඊළඟ නිර්මාණ පෝෂණය කරගන්න එක මේ හදාගත්තාම හරි නේතු ඒ වගේ ડિප්‍රෙස් වෙලා වැඩේ නවත්තනවා කියන තැනට එන්නේ නැතුව නොසලී ගමන යන්න ඕනේ.
දිලිප් අපි කතා කරමු ඔයාගේ වෛරල් වුණ කන්ටෙන්ට් එක මොකද්ද? ඒක නිර්මාණය වෙන්න හේතුව කුමක්ද කියන එක.
ලෝෂි අපේ වෛරල් වුණ කන්ටෙන්ට් එක ඇවිල්ලා පළවෙනිම කන්ටෙන්ට් එක Apple vs Android කියලා කන්ටෙන්ට් එක ඕක මම තමයි මෙන්න මේ කන්ටෙන්ට් එක ගහමු මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා කියලා ඒක තමයි ඉස්සෙල්ලම වෛරල් වුණ කන්ටෙන්ට් එක දැම්මා දාලා වන් ඩේ මං හිතන්නේ ඒ දවස්වල අපි නිකන් මේ හරීම ඉනිෂියල් ස්ටේජ් එකේ ෆලෝවර්ස්ලා මං හිතේ ඒක 1000ක්වත් නැති ප්‍රොෆයිල් එකකින් අපි දැම්මේ මගේ පේජ් එකෙන් ඒතර මගේ පේජ් එක මං හිතේ ලයික්ස් 1500 වගේ තිබ්බේ ඔය දැන් තියෙන පේජ් එකට ඒ ලයික්ස් 1500 තිබ්බ පේජ් එකේ මේක ගියා per day මං හිතා ලක්ෂ 7ක් විතර අපිට දැන් සමට්ටයි ඈ මේ මොකද්ද මේ වුනේ මෙන්න පොලේ මේක වෛරල් වුණා ඊට පස්සේ ගොඩක් අය කතා කරනවා මැසේජ් කරනවා මං කෝ සමට්ට හරි ඔන්න ඕක තමයි මේ අපේ වැඩේ පත්තු වෙච්ච වෙලාව දැන් අපි කරගෙන යන්නේ ඊට පස්සේ ඊළඟ දවස් දවස් දෙකකට පස්සේ තව කන්ටෙන්ට් එකක් දැම්මා අපි පීසා ගැන. ඒකත් වෛරල් වුණා. ඊට පස්සේ අපි දැම්මා සර්විස් ෆී කියලා වීඩියෝ එකක්. ඔය කඩවලට ගියාම සර්විස් ෆී එකක් කියලා එකක් ගන්නෙ ලංකාවේ. ඒක ගැන විතරද තමයි ඒකත් වෛරල් වුණා. අපිට දෙනවා හරි. දැන් තමයි වැඩි මේ අපි දැන් මේක පටන් කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට එනවා කියලා.
දිලීප්, ඔයාගේ කලා බලාපොරොත්තුන් මොනවද? ෆියුචර් ගර්ල්ස් මොනවද?
ඔනේ රොෂි, මේ අපේ කලා බලාපොරොත්තු කියලා ඇත්තටම කිව්වොත් අපිට සමත් සහමට දෙන්නටම තියෙනවා අපේ මරුඩ බලක් බ්‍රෑන්ඩ් එක යටතේ සින්දු කීපයක් කරන්න, සහ මට පෞද්ගලික අදහසක් තියෙනවා සින්දු කීපයක් ලොන්ච් කරන්න, සහ අපේ කොමඩි ෂෝ එකක් කරන්න, අපේම මේ අපේම ඔරිජිනල් කොමඩි ෂෝ එකක් කරන්න. මේ කොහොමත් අපි ඉස්සෙල්ලම මියුසික් නේ කරේ. එතකොට අපිට අපේ ඇඟේ තියෙන ගොඩක් මියුසික්. ඉතින් අපි දැන් මේ කරන්නේ වෙනම දෙයක්. අපි ඉස්සර මියුසික් තමයි හදෑරුවේ. ඒකත් එක තමයි ජීවිතුන. ඉතින් ගොඩක්ම මියුසික් වලින් දෙයක් කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. සහ මේ කොමඩි පැත්තනොත් ඉතින් කොමඩි පැත්තලත් දෙයක් කරන්න, ලයිව් ෂෝස් කිහිපයක් කරන්න හිතන් ඉන්නවා. අපේ බ්‍රෑන්ඩ් අපේ පළවෙනි ඩෙබියු ෂෝ එක එනවා ගල් පැලෙන බොරු කියලා ජනවාරි 16 තියෙන්නේ. මේක අහන් ඉන්න ඉතින් අයටත් ලංකාවට යන්න, නවසීලන්තේ අහන අයටත් ලංකාවට යන්න ඉන්න නම් ඒ කාලෙක ඉන්න අපේ ෂෝ එක බලන්න. ජනවාරි 16 හවස 6ට තින්නේ වෝටර්සේජ් ග්‍රෑන්ඩ් ලෝන් එකේ. ඉතින් ඔයගලන්ට පික් මී ඉවෙන්ට්ස් එකෙන් ගිහින් ටිකට් ගන්න පුළුවන්. ඒකේ ඔය පොඩි ඇඩ් එකක් දෙන්නේ මේ ඔව තමයි ඉස්සරහට තියෙන ප්ලෑන්ස්. මේ සින්දු කීපයක් කරන්න සහ ඉතින් ඇත්තටම මේ බලමු අපි ෆිල්ම් එක හුට් කරන්න හිතන් ඉන්නවා. ඉතින් යන් අපි හැමිට මේ ගමන යමුනේ බලමු.
දිලිප්, අපේ දන්න දෙයක් තමයි අපේ මාත්‍යයේ ඉන්නකොට අපිට ගොඩක් ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ දවස්වල මේ සෝෂල් මීඩියා වල සිටින ඔයාලට ගොඩක් ලොකු ෆෑන් බේස් එකක්, ඒ වගේම ෆෑන් ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔබේ හිතට දැනුණු ෆෑන් ඉන්ටරැක්ෂන් එකක් තියෙනවද? අපි ඒ ගැන කතා කරමු. මං හිතනවා ඔබේ බිරිඳ ඒ පිළිබඳ තරහ වෙන එකක් නැති වෙයි.
හා, හොඳ ප්‍රශ්නයක් නිරෝෂි අහන්නේ. මේ ෆෑන් ඉන්ටරැක්ෂන් කියන එක මෙහෙම අමතක නොවන එකක් කියලා නෑ. හැම එකම එහෙම මතකයි මට. මොකද ඒ හැම එකක්ම හරි සුවිශේෂී. හැමෝම ඇවිල්ලා ආදරෙන් කතා කරනවා. හැමෝම එතරම් දේවල් ගැන හොඳ කියනවා. සමහරු කියනවා ගොඩක් ඩිප්‍රෙස්ලා මේ ස්ට්‍රෙස්ලා ඉන්න ලඩ අපේ කන්ටෙන්ට් බලලා හිනා වෙලා තියෙනවා. මට එක පාරක් මැසේජ් එකක් එවුවා එක්කෙනෙක්. ඇතර මෙයා ගොඩක් ස්ට්‍රෙස්ලා ජීවිතේ පව නැති කරගන්න ගියපු ලාක මගේ කන්ටෙන්ට් එකක් බලලා මේ එයා සම්පූර්ණ මයින්ඩ් එක රිකවර් කරගත්ත කියලා. ඉතින් ඒ වගේ කමෙන්ට්ස් ඒ වගේ දේවල් මේ ඇහෙද්දි හරියට ඉතින් අපි සතුරු වෙනවා. මට ඒ ඇතර මේ ඒ මැසේජ් එක එයා ගොඩාක් දිගට මැසේජ් එකක් වෙලා තිබ්බා. එක බෝයි කෙනෙක්, අයියේ මෙහෙමයි මෙහෙමයි ගෙදර ප්‍රශ්නයි මෙහෙමයි, ආගේ මහරි විවාහ ජීවිතේ ප්‍රශ්නෙකුයි, හැම දෙයක්ම එක්ක. ඉතින් මම ජීවිත නැති කරගන්න පවා මේ අයියේ හිතලිච්ච වෙලාවක මම ඔයාගේ කන්ටෙන්ට් එකක් දැකලා සම්පූර්ණ මේ නෑ මං එහෙම කරන්නේ නෑ එහෙම කියලා ෆුල් මයින්ඩ් එක අනිත් පැත්තට හැරුණා කියලා කිව්වහම මට ඒ වගේ ලොකු මල්ලි ලොකු ඡේදයක් එක්ක මට කියවන්න තියෙන අඩි 5-6ක් ගියා. ඉතින් මේ මාරම සතුරු වෙනවා. මං හිතන්නේ ඒක තමයි මට මතකම මේ අමතක නොවන. ඒක ෆෑන් ඉන්ටරැක්ෂන් කියන එක කියන්න බෑ. නමුත් ෆෑන් කෙනෙක්ගෙන් හම්බෙච්ච කමෙන්ට් එකක් කියලා කිව්වොත් කියන්නේ වැරදි. අපිට ඉතින් හැම්බෙන හැමෝගෙම ඉන්ටරැක්ෂන් එක ඒ හැම්බෙලා කතා කරන සොඳුරු පිළිසඳර ඉතින් හැම ඒක අපිට හරි ආදරණීය. මට සාජාමට දෙන්නම අපි දෙන්නටම තාම ඒක ලංකාවේදී හරියටම එකට ඉඳලා මේක කරන්න හම්බුන්නේ නැහැ. නමුත් චමත් ඒක ලංකාවේදී වෙනම විඳිනවා. මම මෙහි නවසීලන්තදී හම්බෙන ශ්‍රී ලාංකිකයන් එක්ක වෙනම
ඒ වගේම තමයි දිලිප්, අද ලංකාවේ තරුණ කලාකරුවන්ට ඔබට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? විශේෂයෙන්ම සෝෂල් මීඩියා ඇතුළට එන අලුත් ක්‍රියේටර්ස්ලට ඔබ දෙන්න කැමති දේ මොනවද?
හරණි රෝෂි, ඒක ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක්. කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන එක කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කියන එක අද ගොඩාක් බිහි වෙනවා. ඒ කියන්නේ ගොඩාක් අද ඒකට එනවා. මොකද ඒක හොඳ වෘත්තියක්, හොඳ තම ආදාය මාර්ගයක්, හෝ අපි කියන්නේ පාර්ට් ටයිම් ජොබ් එකකට කරන්න පුළුවන් දෙයක්. ඉතින් එන ක්‍රියේටර්ස්ලාට කියන්න තියෙන්නේ ඇත්තටම ඉතින් බලන්න තමන් මම හැමදෙස්ම කියනවා වගේ තමන්ගේ ස්පේස් එක හොයාගන්න බලන්න. මේ තියෙන පූල් එක ඇතුළේ තමන්ගේ හිස්තන හොයාගන්න බලන්න, යුනික් වෙන්න බලන්න. ඒ හිස්තනට වාගේ මේ නිර්මාණාත්මතාවය නැත්තම් ක්‍රියේටිවිටි කියන එක ෆිට් වෙච්ච ගමන් ඔයා හරි මේ වැඩේ උඩට එනවා. ඉතින් කන්සිස්ටන්සි කියන එක අතිශයින් වැදගත්. නැත්නම් අපි කියන්නේ එක දිගට කන්ටෙන්ට් පබ්ලිෂ් කරන එක කාලයක් දාලා ආයි මාස 3කින් එකක් දාලා එහෙම මේ ගේම් එකේ ඉන්න බෑ. හැමතිස්සම කන්ටෙන්ට් ලෝකේ වෙන කන්ටෙන්ට්ස් බලන්න, ඒ ට්‍රෙන්ඩ්ස් බලන්න, කොහොමද අනිත් රටවල අය වැඩ කරන්නේ, ලංකාවේ මොනවද යන ට්‍රෙන්ඩ්ස්, එතකොට ලංකාවේ යන කන්ටෙන්ට්ස් මොනවද මේ දවස්වල, ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ කියලා හැම එකක් එක්කම මේ හොඳ අධ්‍යයනයක ඉන්න. අපි කියන්නේ නිකන් සෝෂල් මීඩියා ඇට්ලස් ක්‍රියේටර් කෙනා ස්ක්‍රෝල් කර කර ඉන්න එපා. හැම දෙයක් ගැනම හොයන්න ලෝකේ වෙන රටවල කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ සහ ලංකාවේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒ දේවල් තියාගත්තොත් ඔයාලට ඇත්තටම ක්‍රියේටර් කෙනෙක් විදිහට වෘත්තිමය වශයෙන් මේ ශ්‍රේෂ්ඨට පිවිසෙන්න පුළුවන්.
මම හිතනවා දිලීප් අවසානයට ඇවිල්ලා තියෙන මේ මොහොතේදී මම අහන්න කැමතියි ඔයාගේ කලා ජීවිතයේ ඔයාට අවසානයට දකින්නට ආස තියෙන ඩ්‍රීම් එක මොකක්ද කියන එක.
ඒක මෙහෙමයි නිරෝෂි, කලාකරුවා කියන කෙනා අපි කියන්නේ අර ගොඩක් පිපාසයෙන් ඉන්න කෙනෙක්. එයා හැමතිස්සම ඒ පිපාසයෙන්ම තමයි ඉන්නේ. ඒක හිඳන වෙලාවක් නැහැ මං හිතන්නේ. එහෙම කලාකරුවෙක්ට හරි මෙන්න මං අද නවත්තනවා, හරි මං දැන් ඉවරයි, එහෙම කියලා නවත්තන කලාකරුවා කියන කෙනා හැමතිස්සම මේ පිපාසයෙන් ඉන්නේ. එයා හැමතිස්සම නිර්මාණයක් කරනවා, කර මොනවා හිතවද අලුත් දෙයක් කරනවා, ඊට පස්සේ එයා අලුත් දෙයක් කරනවා. ඉතින් ඩ්‍රීම් එකක් කියලා තියෙනවා නම් මට ඇත්තටම තියෙන්නේ චමත්‍ර සහ මට මේ අපි දෙන්නට මේක තියෙනවා ලංකාවේ ටිකක් අපිට අදහසක් තියෙනවා බ්ලැක් කොමඩි නැත්තම් මේ ඩාර්ක් හියුමර් කියන පැත්තෙන් පොඩි ෆිල්ම් එකක් කරන්න. ඉතින් බලමු අපි තාම ඒ ජෝනරේ නැත්නම් ඒ ජෝනර එක හදාරමින් ඉගෙනගෙන යමින් අපේ කොමඩි මේ බ්ලැක් කොමඩිස් නෑ කොයි වෙලාවක කොයි තරකවත් එකක් දෙකක් තිබිලා තිනවා. ඒ අරින්න අපි කරන්නේ නෝමල් ජෙනරල් කොමඩිස් කරන්නේ, හැමෝටම තේරෙන හියුමර් එක තමයි කරන්නේ. නමුත් මේ කොමඩි ඇතුළේ තියෙනවා ඩාර්ක් හියුමර් නැත්නම් බ්ලැක් කොමඩි කියලා ජෝනරයක්. ඉතින් ඒක අපි හදාරමින් ඒක ගැන ඉගෙන ගනිමින් පොඩ්ඩක් යනවා මේ දවස්වල බලනවා ඒ පැත්තේ ෆිල්ම් එකක් කරන්න. පවුලේ හැමෝටම බලන්න පුළුවන්. ඉතින් ඒකට යම් කිසි කාලයක් ගත වෙයි. අපිටින් සුභවාදී වෙමුනේ
දිලීප්. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ඉතින් සමුගන්න කලින් ජන්මභූමි ශ්‍රාවකයන් වෙනුවෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ තමයි පුංචි හඬ කැවීමක් කරන්න කියලා.
හරි නිරෝෂි, මේ මම පොඩි හඬ කැවීමක් කරලා පෙන්නන්න ටක් ගාන. මේ වොයිසස් දෙක ගොඩක් අය දන්නේ නැති මේ හේතුව තමයි ඔය බල්ලයි වඳුරයි කියන ඔය ඕගොල්ලෝ Facebook එකේ දකින ඒ ඩබින් එක මම තමයි කරේ. ඉතින් ඒකේ මගේ පළවෙනිටම වයරල් වෙච්ච කන්ටෙන්ට් එක මේ වෙද්දී මිලියන 4ක් බල්ලා තිනවා Facebook එකේ. මේ ඒ බල්ලයි වඳුරයි අර මේ ලිපක කේතලයක් තියාගෙන ඒක තමයි මගේ ඉස්සෙල්ලම මේ වයරල් වුණ කන්ටෙන්ට් එක ඩබින් පැත්තෙන්. මම ඒකෙන් පොඩි ගැලක් කරලා වෙනන
උඹලට වෙලා තියෙන ඕක නුඹලා කාල කන්නේ වෙලා තියෙන එක ඉලුක් හේනට හෙර ගැහුව වගේ හේන ගහපු කොට්ටෝරුවෙක් වගේ ඔහේ බලන් ඉන්න බලාගත්තුවද බෑ. කොහොම මං වගේ බිස්නස් එකක් කරපන්. ප්ලේන් ටික කුණලා කාටද බං හරි කී? මොන ප්ලේන්ද මේ කසිප්පු? මොන ප්ලේන් ටික කුණලා පුළුවන් නෑ ගොඩ යන්නේ. හෑ බං, උඹ ඔය කේතලියක දාලා විකුණන්නේ කසිප්පුද? නැතුවටි උඹ කියන්නේ ප්ලේන් ටික කුණලා මේ රුපියල් 10 20 දීලා කවද ගොඩ යන්නේ? එහෙම ගොඩ යන්න පුළුවන්ද මේ ප්ලේන් ටික කුණලා මේ කසිප්පු දින්නේ? හැමං ඉතින් කවුරු හරි දැක්කොත් මේ සෑහෙන ප්‍රශ්නයක් වෙනවනේ මං. මේ ඔබ කසිප්පු දාගෙන ඔය කේතල්ලස දාගෙන විකුණන කිව්වොත් එහෙම යකෝ කෑ ගහන්න එපා. උඹට දෙයක් කිව්වහම නිකන් ප්‍රංශ ගස් උලමෙක් වගේ නිකන් කට දෙන මොනවා හරි කියන්න එපා යකෝ. හිමින් කතා කරපන්, හිමින් කතා කරපන්. හරි හරි හරි, කොහොම හරි කමන්නේ. ඔහෙල ගොඩ ගිහිල්ලා අපිටත් ඉතින් කීයේ කී හරි මාසෙට දෙනව නම් එච්චරයි. ඒ මොකටද යකෝ උඹට දෙන්නේ? උඹට ඕනේ ඔබ බිස්නස් එකක් කරපන්. මම කුණුවර පහකද ප්ලෑන් ගන්න
රයිට්. ඉතින් thank you නිරෝෂි, මේ මට ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරලාට ඇත්තටම මේ thank you so much. වැඩ ගොඩක් තිනලාක ඔයා කතා කරේ. නමුත් ඉතින් මං කොහොමරි වට එක කරලෙව්වා මේ thank you අත්තක සුඳුරු කතා බහක් අපි නිරත වුණා. ඉතින් මේලායි ඇත්තටම thank you කියන්න ඕනේ නිරෝෂි වාට, ඒ වගේම මේ ගැන් කාර්ය මණ්ඩලයට සහ මේක වැඩ කරන සියලුම දෙනාට, ඒ වගේම මගේ ෆෑන්ස්ලාට අපිට හැමදාම ශක්තියක් ධෛර්යයක් වෙනවට. එහෙනම් හැමෝටම ජය වේවා.
දිලීප්, ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. අපි හැම දවසකම ජන්මභූමි හරහා අපි ඔබේ ජීවිතයට ධෛර්යයක් රැගෙන එනවා. ඉතින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න බොහෝ දේවල් අපි මේ වැඩසටහන තුළින් දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපේ පරම අදිෂ්ඨානය තමයි ඔබේ ජීවිතයට අත්තරක් වෙන්න, ඒ වගේම ආලෝකයක් වෙන එක. ඉතින් අද දවසේදීත් අපිට ඔබට ජීවිතයට අත්වරක් වෙන්න කතා බහ කරන්න සූදානම් වෙන්න අමුත්තෙක් අපිත් එක්ක එකතු වෙනවා. ඔහුගේ වචන හරිම සරලයි. නමුත් හරිම බලවත්. ඇහෙන කතාව නොව ජීවිතයට උරුම වූ පාඩමක් රැගෙන අද ඔහු අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ඒ වෙන කවුරුවත් නෙවෙයි ලංකා ප්‍රොෆෙෂනල් කෙයාර් ගිවින් ඇසෝසියේෂන් හි ලංකා ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් ඇසෝසියේෂන් හි ලංකා ඖෂධ වෘත්තික ඇසෝසියේෂන් හි සභාපති PSR බුද්ධික.
හෙලෝ නිරෝෂි, අදත් අපි නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අනිත් රටවල ඉන්න ශ්‍රී ලංකේට වගේම ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මොටිවේෂන් එකක් අරගෙන ආවා. මොකද මොටිවේෂන් කියන එක තමයි ඇත්තටම මේ දවස්වල අපිට වටින්නේ ජීවිතේ. මොකද අපිට සිදුවීම් ගොඩාක් වෙන්නේ අපිව ඩිමොටිවේට් වෙන ඒවා. ඉතින් අපිට පුළුවන් නම් හොඳ මොටිවේෂන්ස් රියැලිටි මොටිවේෂන්ස් ගෙන එන්න. මම හිතනවා ඒ වලින් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් මේ සමාජයට කියලා. මම අද අරගෙන ඉන්නේ, දැන් අපි ගත්තොත් එහෙම අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න අපිට වෙලා තියෙනවා ජීවිතේ. නමුත් ඒ ප්‍රශ්නත් එක්කම අපි හිත ඒ ප්‍රශ්නෙම පිළිතුරක් සොයනවා නම් කවදාවත් අපිට ජීවිතේ ඉදිරියට යන්න බෑ. සාමාන්‍ය අපි ඉංග්‍රීසි වලින් කියනවා don't let problem to become the captain. You should become the captain of the problem. කවදාවත් ප්‍රශ්නෙට කැප්ටන් වෙන්න එපා කියලා. ඉතින් මේ වගේ අපේ ජීවිතේ ගොඩාක් සාර්ථක වෙච්ච මිනිස්සු ජීවිතේ විශාල ප්‍රශ්නවලට මුහුණ දුන්න අය. අපි හිතනවා නම් අපි ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියට යන්න නෑ. අනිවාර්යෙන් ප්‍රශ්න එනවා, බාධක එනවා, රයිට්? බාධකයක් නැතුව ඔයා යම් කිසි ගමනක් යනවා නම් හැම වෙලේම හිතන්න මේකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද ලෝකේ ජයගත්තු මිනිස්සු ගොඩාක් බාධක බිඳුවටම වැටිලා තමයි ඒක ජය අරගෙන තියෙන්නේ. No shortcut for the success. මම උදාහරණයක් ගත්තොත් එහෙම අපි වාහනයක් drive කරගෙන යනකොට වාහනේ අපි ඉස්සරහා screen එක බලාගෙන මේ screen එක බලාගෙන තමයි යන්නේ. screen එක බලාගෙන අපි drive කරන ගමන් අපිට තියෙනවා තව චූටි mirror එකක්. ඒ පොඩි mirror එකත් අපි සැරෙන් සැරේට බලනවා. මං කියන්නේ මේ දෙපැත්තේ තියෙන සයිඩ් කණ්ණාඩිය නෙමෙයි, අපේ ප්‍රධාන ස්ක්‍රීන් එක මැද තියෙන චූටි කණ්ණාඩිය. මේකෙන් අපි බලන්නේ චුට්ටක් අපේ වාහනේ ළඟ වාහන එනවාද කියලා. පොඩි රෙෆරන්ස් එකක් ගන්න විතරයි. එතකොට අපි සාමාන්‍යයෙන් වැඩිපුරම බලයි කියන්නේ අපේ ප්‍රධාන ස්ක්‍රීන් එක දිහා. එතකොට අපි අර පොඩි ස්ක්‍රීන් එක දිහා චුට්ටක් සැරෙන් සැරේට බලනවා. අපි මොකද වෙන්නේ අර පොඩි ස්ක්‍රීන් එක දිහාම බලාගෙන ගියා නම් වැඩි වෙලාවක් අනිවාර්යයෙන්ම අපේ වාහනේ ඇක්සිඩන්ට් එකකට මුහුණ දෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය කියන්නේ. අපි පොඩි කණ්ණාඩිය දිහා බලන්නේ පොඩි රෙෆරන්ස් එකක් ගන්න විතරයි. එතකොට ලොකු කණ්ණාඩිය ඉදිරියේ පේන කණ්ණාඩිය දිහා තමයි වැඩිපුරම බලන්නේ. ජීවිතේ මෙන්න මේකයි. අපේ ගොඩාක් අය අපේ ජීවිතේ අපි පරණ දේවල් ගැන හිත හිත තමයි අපේ ජීවිතේ ගත කරන්නේ. ඒවලට කවදාවත් ඉදිරියකට යන්න බෑ. එතකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ ඉදිරියට යන්න. අපි පස්සුපස වෙච්ච දේවල් අනිවාර්යෙන් චුට්ටක් බලන්න ඕනේ තමයි. ඒ වලින් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. පාඩම් කොහෙද වැරදුනේ ඒව තමයි අපි ඉගෙනගෙන ඉදිරියට යන්න ඕනේ. ඒතර වාහනයක ප්‍රධාන ස්ක්‍රීන් එක දිහා අපි වැඩිපුර වෙලාවක් බලන්නේ නැතෝ පොඩි ස්ක්‍රීන් එක දිහා වැඩිපුර වෙලාවක් බැලුවොත් එම් මොකද වෙන්නේ? අපි අනිවාර්යයෙන්ම අනුතරකට පත් වෙනවා. ඒ වගේ තමයි ජීවිතේ. අනිවාර්යයෙන්ම අපි ප්‍රධාන වශයෙන් අපි ඉදිරිය ගැන හිතලා වැඩ කරලා නමුත් අපිට වෙච්ච සිදුවීම් වැරදීම් ගැන චුට්ටක් බලලා හදාගන්නක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි ජීවිතේ. අපි විශාල දේවල් අපිට කරන්න පුළුවන් මිනිස්සෙක් වුණාම. හැබැයි අපි අපේ ජීවිතේ අපි වේස් කරගන්නවා, අපේ ඩිස්ට්‍රැක්ට් කරනවා හැම වෙලෙම. මං ගියසරෙත් මම කිව්වා අපේ මේ මොබයිල් ෆෝන් එක. මොකද මේ මොබයිල් ෆෝන් එක කියන එක විශාල වශයෙන් අපිට නරකට ඇවිල්ලා ඉවරයි මේ වෙනකොට. මොකද අපි විශාල කාලයක් මේ මොබයිල් ෆෝන් එක හින්දා අපි නාස්ති කරනවා. අපිට ඉස්සර අවුරුද්දක් යනවා කියලා තේරුණා විශාල විදිහට අවුරුද්දක් යනවා කියන එක අපිට ගොඩාක් තේරෙනවා. දැන් ඕගොල්ලෝ බලන්න අවුරුද්දක් යන එක අපිට එච්චර තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දක් ඉවරනවා කියන අපිට මාස 3ක් වගේ. ඒක තමයි ලෝකයේ යථාර්ථය. ඒ කියන්නේ මොකද්ද මේකෙන් දෙනවා පණිවිඩයක්? අපිට කිසිම දෙයක් හෙටට කල් දාන්න එපා. මේ දැන් කරන්න, මේ දැන් ජීවිතේ කාලසටහනකට වැඩ කරන්න, අවුරුද්ද හතරකට කඩන්න, පළවෙනි මාස තුන, දෙවෙනි මාස තුන, තුන්වෙනි මාස තුන, හතරවෙනි මාස තුන. පළවෙනි මාස තුනේ මොකද්ද වාගේ ටාගට් එක? දෙවෙනි මාස තුනේ වාගේ මොකද්ද ටාගට් එක? තුන්වෙනි මාස තුනේ මොකද්ද වාගේ ටාගට් එක? හතරවෙනි මාස තුනේ ජීවිතේ ඒ අවුරුද්ද සාර්ථකව ඉම කරන්න ඕනේ. ඉතින් මේ මේක තමයි අපේ ජීවිතේ යථාර්ථය. අපේ ජීවිතේ අපි සතුටු වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, හැමදේම අපි කරන්න ඕනේ. ජීවිතේ සතුටු වෙන්නේ නැතුවත් වැඩක් නැහැ. මුදල්ම හම්බ කරලා වැඩකුත් නැහැ. ඉතින් මේක තමයි ජීවිතේ කියන්නේ. ජීවිතේ ගොඩාක් මිනිස්සු ස්ට්‍රෙස් වල ඉන්නේ. ස්ට්‍රෙස් වල ඉන්න හේතුව තමයි මම කිව්වොත් මම පෞගී ටිකත් ඔක කිව්වා. ස්ට්‍රෙස් වෙන්න හේතුව තමයි අද කලියුතු වැඩක් හෙට කිරීම. අද කලියුතු වැඩක් හෙටට කිරීම. උදාහරණ ලෙස ගත්තොත් එහෙම ඔයාට වැදගත් මේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා ඊමේල් එකට ඒ වෙලාවෙ රිප්ලයි කරන්න ඕනේ. ඔයා ඊමේල් එකට පහු වෙලා රිප්ලයි කරන්න යන්නේ දැන් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙලා. අර ඊමේල් එකට රිප්ලයි කරපු නැති හින්දා ඔයාට ලොකු ගැටලුවක්, ලොකු පාඩුවක් වෙලා. එතකොට ලොකු ස්ට්‍රෙස් එකක වාගින්නේ. එතකොට මේ ස්ට්‍රෙස් එක හැදුනේ මොකද? ස්ට්‍රෙස් එක හැදුනේ අර ඊමේල් එක එවෙලෙම රිප්ලයි කරේ නැති හින්දා. රයිට්? වැඩ කල් දැමීමක් කරන අන්ද. ඒක නිසා මතක තියන්න ස්ට්‍රෙස් එකක් කියන්නේ අපි හදාගන්න දෙයක් මිස කවුරුත් හදන දෙයක් නෙවෙයි. අපි විසින් තමයි මේ ස්ට්‍රෙස් එක අපි හදාගන්නේ. අපිට උදේ ගමනක් යන්න තියෙනවා. උදේ 9 වෙනකොට අපි ගමන යන්න පිටත් වෙන්න ඕනේ. අපි 10 වෙනකොට 10 වගේ වෙනකොට තමයි පිටත් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පැයක්ම පරක් වෙලා. එතකොට ඔයා පාරේ මිනිසුන්ට බයින වාහනේ drive කරන ගමන්. ඔයාට පේන්නේ මිනිස්සු හතුරු වගේ හිමින් යන. Right? ඇයි එක වෙලා තියෙන්නේ? ස්ට්‍රෙස් එක වැඩි වාට. Right? ඇයි වාට තිබ්බේ නැත්තේ? වෙලාවට 9ට ඒ ගමන යන්න. ඉතින් ඔයා ඒ ස්ට්‍රෙස් එක හදි ඔයා වගේ කාලේ නාස්ති කරන්න නැති වෙන දෙයකට. ඉතින් ඒකින්ද හොඳට මතක තියාගන්න මේ ස්ට්‍රෙස් එක හිඳ තමයි මිනිස්සු ගොඩාක් දැන් මේ වෙනකොට හොයාගෙන තියෙනවා ඔබ ස්ට්‍රෙස් ටං විශාල වශයෙන්. ඔයාගේ හරියට ඔයා පැය 8ක් වන්නේ ඉඳිය ගන්න නැත්තම් ඩිමෙන්ෂියා කියන රෝගේ ඔයාට විශාල වශයෙන් හැදෙන්න පුළුවන් කියලා. රයිට්? ඒකින්ද මතක තියාගන්න ස්ට්‍රෙස් කියන එක ගොඩාක් දුරට අඩු කරගන්න ස්ට්‍රෙස්. අද මම මොටිවේෂන් මේ ප්‍රෝග්‍රෑම් එකේ නිරෝෂි ගොඩක් දේවල් ගැන පොඩ්ඩක් කතා කරනවා. හැම දෙයක් ගැනම කියන්න ඕනේ. මොකද හේතුව මේ වෙනකොට මේ ස්ට්‍රෙස් එක හන්ද ගොඩක් අය තමන්ට තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් අමතක වෙනවා. ඩිමෙන්ෂියා කියන රෝගේ ඇවිල්ලා තියෙනවා දැන් ලංකාව 11 සිරිතන. ඒකින්ද හොඳට මතක තියාගන්න ස්ට්‍රෙස් එක පුළුවන් තරම් අඩු කරගන්න. මොකද අපි ජීවිතේ ලෞකික දේවල් පසුබස්සෙන් ගොඩාක් කරනකොටත් අපිට ස්ට්‍රෙස් එක එනවා. ඉතින් පුළුවන් තරම් ලෞකික දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ තමයි. නමුත් හැම වෙලෙම තමන්ට නිදාස ෆ්‍රීඩම් එක නැති කරන දේවල් අයින් කළා දාන්න කියන එක මම නම් කියනවා. තමන්ට තමන් හිතලා බලන්න තමන්ගේ නිදාස නැති වෙලා තියෙන්නේ මොනව වලින්ද කියලා. කරුණාකර ඒවා අයින් කළා දාන්න. තමන්ගේ නිදාස වටිනවා ඔක්කොටම වැඩිය තමන්ගේ ජීවිතේ වටිනවා ඔක්කොටම වැඩිය. ඉතින් ස්ට්‍රෙස් එකට ඒකත් බලපානවා. මොටිවේෂන් එකට ස්ට්‍රෙස් එක බලපානවා. රයිට්? ඉතින් ඒකින්ද මම හැම වෙලෙම කියන්නේ එකයි ජීවිතේ අපි අපිට එක ඒ කියන්නේ අපිට ගිනිකූරු ලක්ෂයක් හදන්න එක ගිනිකූරු ගහක් අපිට හොඳටම ඇති. ගිනිකූරු ලක්ෂයක් හදන්න එක ගිනිකූරු ගහක් අපිට හොඳටම ඇති. කියන්නේ එක ගහක් අපිට හොඳටම ඇති. රයිට්? නමුත් මේ හදපු ගිනිකූරු ලක්ෂෙම විනාශ කරන්න එක ගිනිකූරක් අපිට ඇති. මේක තමයි ජීවිතය කියන්නේ. එක දෙයක් ඇති මේ හැමදේම විනාශ කරන්නේ. ඉතින් අපේ ජීවිතේ අපි හැම වෙලේම රිලැක්සින් එකට අපි යන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ, මාංශ වෙන්න ඕනේ. ROI return on investment ගන්න පුළුවන් දේවල් වලට අපි වැය කරන්න ඕනේ. ඉතින් මම හැම වෙලේම කියන්නේ ඒකයි. ජීවිතේ අපිට මේ අපි මොන දේ කරත් යුනිවර්ස් එකට ඕන දේ තමයි වෙන්නේ. යුනිවර්ස් එකක් කියලා තියෙනවා. මේ යුනිවර්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අපි ගන්න ඕනේ. මේ යුනිවර්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අපිට ගන්න නම් අපිට සෑහෙන දේවල් කරන්න වෙනවා. අපි කොච්චර වැරදි දේවල් කරත් මේ යුනිවර්ස් එක බලන් ඉන්නවා. මම උදාහරණයක් කියන්නම්. එක පුද්ගලයෙකුට ඒ තාත්තට අවශ්‍ය වුණා තමන්ගේ දරුවෝ 3 දෙනාට දෙයක් කියන්න. ඉතින් දරුවෝ 3 දෙනා ළඟට ආවා. දරුවෝ 3 දෙනාට කිව්වා පුතේ ඕගොල්ලෝ එක වැරද්දක් කරලා මං ගාවට එන්න කියලා. පුතාලා 3 දෙනාටම කිව්වා එක වැරද්දක් කරලා මගේ ළඟට එන්න කියලා. වැරදි දෙයක් කරලා මගේ ළඟට එන්න කියලා කිව්වා. මම හැමෝටම වැරදි දේ කරලා ආවොත් හැබැයි ඒ කරන වැරද්ද කාටවත් පේන්නේ නැති වෙන්නේ කරන්න ඕනේ කියලා කිව්වා. ඒ පෙරෙන්නේ නැති වෙන්නේ ඒ වැරද්ද කළා આવොත් මම වාට මෙච්චර මුදලක් උගලන්ට දෙනවා කියලා හැමෝටම. ඉතින් මේක ළමෙක් ගියා නියම වැඩක් වැරදි දේවල් කරන්න ඉතින් ලේසිනේ. ඉතින් මෙයා වැරදි දෙයක් කරලා ආවා. හිතන්න මෙයාට මෙයා වැරදි දෙයක් කරලා ආවා හොරකම් කරා කඩේකින් යම් කිසි දෙයක් තේන්නේ නැති වෙන්න හොයකම් කරලා ආවා තාත්තේ මම වැරදි දෙයක් කරලා ආවා කියලා. ඉතින් තාත්තා ඇහුවා හොඳටම ෂුවර්ද ඔයා මේ එක මේ කරන එක කවුරුත් දැක්කේ නැහැ කියලා. නෑ තාත්තේ කවුරුත් දැක්කේ නැහැ. දැක්කනම් ඉතින් මම මෙහෙම කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ තව ළමෙක් එයා මොකද්ද කරේ? එයා මද්ද්‍රව්‍ය භාවිතා කරා. මද්ද්‍රව්‍ය අපි කිව්ව මොකක් හරි සිගරට් එකක් මොකක් හරි කියලා. ඒක යූස් කළා ආවා. ඊට පස්සේ කිව්වා තාත්තේ මම මේක යූස් කරා. ඒ තාත්තාව හොඳටම ෂුවර්ද මේක කවුරුත් දැක්කේ නැහැ කියලා. මම තාත්තා මේ කවුරුත් දැක්කේ නැහැ කියලා. තුන්වෙනියා තුන්වෙනි පුද්ගලයාත් මොකද්ද කරේ? ඔහු දැන් ට්‍රයි කරනවා කොහොම හරි කරලා වැරද්දක් කරන්න. හැබැයි එයාට තේරුණා මේක කරන්න බෑ. හැම කවුරු හරි දකින්නවා කියලා. මම ගොඩාක් කල්පනා කරා. මම මේ මොන වැරද්ද කරත් එයාට තේරුණා යුනිවර්ස් එක බලන් ඉන්නවා කියලා. කවුරු හරි කෙනෙක් බලන් යුනිවර්ස් එක බලන් ඉන්නවා කියලා එයාට තේරුණා. ඉතින් එයා ඇවිල්ලා කිව්වා තුන්වෙනියා ඇවිල්ලා කිව්වා තාත්තේ මට කිසිම වැරද්දක් කරන්න බැරි වුණා. ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ අරිත් දෙන හිනා වුණා. අයියෝ ඒ වගේ වැඩක්වත් කරන්න බෑ කියලා. නෑ තාත්තේ මම මොන දේ කරත් මට තේරුණා යුනිවර්ස් එක ඒක බලන් ඉන්නවා කියලා. අපිට අපි කියනවා මොනවාරි පවක් කරොත් විපාක දෙනවා කියලා ඒ වගේ. ඉතින් තාත්තා කිව්වා හරියටම හරි පුතා. වා හරියටම හරි. අපේ ජීවිතේ අපිට කිසිම වෙලාවක වැරදි වැඩක් කරොත් අපි හිතනවා කවුරුත් දකින්නේ නැහැ කියලා යුනිවර්ස් එක බලන් ඉඳලා එයා අපිට හරි වෙලාවකදී අපිට ඒ දඩුවම දෙනවා කියලා. ඉතින් මේ තාත්තට වුණුනේ ඇත්තම තමන්ගේ කම්පැනි තමන්ගේ ව්‍යාපාරය හොඳ බුද්ධිමත් ළමයෙකුට බාර දෙන්න. ඉතින් තාත්තා තනිකරම ව්‍යාපාරය අර තුන්වෙනි බුද්ධිමත් ළමයාට බාර දුන්නා. ඉතින් මේකයි ජීවිතය කියන්නේ අන්න ඒකයි. ජීවිතය කියන්නේ අපි හැම වෙලේම අපි මොන දේ කරත් මේ යුනිවර්ස් එක බලන්ගෙන, ඒ කියන්නේ කවදරි වාට යුනිවර්ස් එක උදව් කරයි. හිතන්න ඔයා පුදුම විදියට යම් කිසි දෙයකට මාන්සි වෙනවා. පුදුම විදියට මාන්සි වෙනවා. විශාල කැපකිරීමක් කරනවා. හැබැයි වාට රිසල්ට්ස් එන්නේ නැහැ. හරිද? හැබැයි ඔයා දන්නවා කොච්චර මාන්සි වෙනවද කියලා. අතාරින්න එපා. අතාරින්න එපා. ඔයාට අතාරින්නම තමයි දෙන්නේ. යුනිවර්ස් එක වාට අතාරින්නම දේවල් සිද්ධ කරනවා. ඔයා අතාරිනවද කියලා බලන්න. අතාරින්න එපා. Don't give up. අනිවාර්යෙන් යම් කිසි වෙලාවකදී මේ යුනිවර්ස් එක වාට උදව් කරනවා. ඒකනේ ලෝකයේ දැන් ලංකාව ගත්තොත් ලංකාව ඔන්ටර්ප්‍රනර්ස්ලා 100ක් ගත්තොත් 1.0 ගණනක් ඉන්නේ. ඇයි ඒ? 98%ක්ම අතාරිනවා හැමදේම. අපි යම් කිසි අධ්‍යාපනයක් පටන් ගත්තත් අතාරිනවා. ඔයා ඔයාගේ යාළුවා හන්ද යම් කිසි දෙයක් පටන් ගන්නවා යාළුවා අතරේ තවත් අතාරිනවා. ඉතින් මේ අතහැරීම නෙගටිව් විදියක් නේ මේ කරන්නේ. ඉතින් ඒකෙන් හොඳට මතක තියාගන්න මේ යුනිවර්ස් එක වාට කොයි හරි මොහොතකදී වාට උදව් කරනවා. ඒකෙන්ද ඩෝන්ට් ගිව් අප් කියලා කියන්නේ ඒකයි. මොකද මිනිස්සු හැම වෙලෙම අපි අහලා තිනවා එක එක මොටිවේෂන් දේවල් කියනවා අතරින්න එපා කියලා. එතකොට මේ අතරින්න එපා කියලා සමහරට ආතේ හිතන්න පුළුවන් මේක කියන්න ලේසි කරන්නනේ අමාරු කියලා. නෑ ඒ කියන්නේ වෙන මොකක්කින්ද නෙවෙයි. මේවා කර හැම දෙම යුනිවර්ස් එක බලන් ඉන්න. වාට පාඩුව සිද්ධ කරයි. වාට ප්‍රශ්න ගෙනෙයි. මොකද ඒ හේතුව තමයි යා බලන ඔයාට මේ මේ හැම දෙයකින්ම ගොඩ යන්න පුළුවන්ද කියලා. ඒකයි මම කියන්නේ අනිවාර්යයෙන්ම කිසිම දවසක අතරින්න එපා. ඉතින් සර් ඇරිස්ටෝටල් දවසක් කතාවක් පවත්නවලු. ඇරිස්ටෝටල් කතාව පවත්ලා එක මිනිස්සෙක් ඇවිල්ලා අහනවලු සර් ඇරිස්ටෝටල් මට දියුණුවේ මාර්ගය කියලා දෙන්න කියලා. ඇරිස්ටෝටල් කිව්වලු හරි හෙට උදේ 4ට මගේ ගෙදරට එන්න කියලා. ඉතින් මේ මිනිස්සත් දේ 4ට ගෙදරට ගියාලු. 4ට ගෙදරට ගිහිල්ලා ඉතාම සීතල සමයක්ලු. ඉතින් 4ට ගෙදර ගියාම මේ ඇරිස්ටෝටල් මේ මිනිස්සත් එක්ක ඇවිදිනවලු. කැලයක් මැද්දෙන් ඇවිදිනවලු. කැලයක් මැද්දෙන් ඇවිදලා එකපාරට ගංගකට වැටුණවලු. මේ ගඟෙත් ඇවිදගෙන යනවලු. ඇවිදගෙන යනකොට ඇරිස්ටෝටල් කියන අඩි 7ක් විතර උස කෙනෙක්. මේ මිනිස්සයා මිටි කෙනෙක්. ඉතින් මේ මිනිස්සර තේරෙනවලු ඇරිස්ටෝටල් ඇවිදගෙන ගියාට මේ මිනිස්සයා ගිලෙන්න යනවා කියලා. ඊට පස්සේ මේ මිනිස්සයාට තේරලා ගිලෙන්න යනවා කියලා මේ මිනිස්සයා ආපසු හැරින්න ගන්නකොටම ඇරිස්ටෝටල් සර් ඇරිස්ටෝටල් කරේ මෙයාගේ බෙල්ලෙන් අල්ලලා ඔළුවෙන් අල්ලලා මෙයාගේ වතුරට මෙයාව ගිල්ලුවලු. ඉතින් දැන් වතුරේ අල්ලගෙන ඉන්නවලු යටට කරගෙන මෙයාට කිසිම වෙලාවක උඩට එන්න විදියක් නැල්ලු. මෙයාට තේරුණාලු මෙයාව මරන්න යන්නේ කියලා. ඉතින් පුදුම විදියට එයා අපහසුතාවකට ලක් වෙලා ඉන්නකොට මෙයාගේ තියෙන උපරිම ශක්තිය දාලා කවදාවත් එයාට ආපු නැති ශක්තියක් දාලා කොහොමරි බෑලියට එනවලු. ඇවිල්ලා ඇරිස්ටෝටල් එකකින් මිදිලා එයා ඉවුරුට බලා දුවනවලු. දුවලා බලන් ඉන්නවලු. ඊට පස්සේ ඇරිස්ටෝටල් කරපු දේ හිමීට ඇවිදගෙන ඉවුරුට ඇවිල්ලා ඇහුවලු මේ මිනිස්යාගේ බේරිලා ආව නේද කියලා. ඇයි සර් ඇරිස්ටෝටල් මට එහෙම කරේ කියලා ඇහුවලු. ඔබතුමාට ගාවට මම ආවේ ජීවිතේ දිනුව දකින්න ඔබතුමා මාව මරන්න හැදුවා කියලා. නෑ. ඕක තමයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ හොඳට මතක තියාගන්න ඔබට ඔබට දරන්න පුළුවන් උපරිම ශක්තිය දීලා ඔබ වැඩ කරන්න ඕනේ. ඔබට ශක්තිය තියෙනවා ඔබේ ශක්තිය අනිවාර්යෙන් යූස් කරන්න. මම කිව්වේ හැම වෙලේම අපි ඩිස්ට්‍රැක්ෂන් වැඩි කියලා. අපේ ජීවිතේ ඩිස්ට්‍රැක්ෂන් වැඩි. ඒකින්ද අපිට අපිට උපරිම ශක්තිය දාන්න බෑ. මොබයිල් ෆෝන් එක ගැන කිව්වේ. ඔබ අමාරු කාලවලදී ඔබ අනිවාර්යෙන් 100%ක් ඔබේ ශක්තිය දාන්න ඕනේ. ඔබ සාමාන්‍යයෙන් දුවනවා නම් ඔබ අනිවාර්යෙන් 100%ක් ඔබේ ශක්තිය දාන්න ඕනේ. 50%ක් නෙමෙයි. අද ඔබ බේරුණේ ඔබේ ජීවිතේ ඔබ දැක්කේ නැහැ ඔබට තියෙන ශක්තිය. ඔබ ශක්තිය උපරිම දාලා ඔබ බේරුණා. මොකද ඔබ මැරෙන්න යන්නේ. අන්න එහෙම වැඩ කරන්න ජීවිතේ. අන්න එහෙම වැඩ කරන්න. ජීවිතේ අනිවාර්යෙන්ම වැඩ කරන්න තමන්ට තේරෙන්න ඕනේ තමන්ට ලොකු ශක්තියක් තියෙනවා. මම මීට වැඩිය වැඩ කරොත් මට අනිවාර්යෙන් දිනුව වෙන්න පුළුවන්. 100%ක් විතර ශක්තියක් දාලා තමයි අද මිනිස්සයා එළියට ආවේ. ඒකයි යාට එළියට එන්න පුළුවන්. ඉතින් අපිට අපේ ශක්තිය අප්‍රමාණයි. අපේ මුතුන් මිත්තෝ උගල දන්නවා අපි බුද්ධාගමේ නම් විහාර හදලා තියෙනවා. අපිට හිතා ගන්න බැරි මේක කොහොමද හැදුවේ කියලා. ඉතින් ඒගොල්ලන්ට ඒව හැදුවේ ඇත්තටම ඒගොල්ලන්ගේ ඩිස්ට්‍රැක්ෂන් එක අඩුයි. ඒ කාලේ මේ මොබයිල් ෆෝන් ඩිස්ට්‍රැක්ෂන්ස් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට අභිමානයක් තිබ්බා. අපි මේක හදන්න ඕනි කියලා. ඉතින් ඒ වගේ තමයි ජීවිතය කියන්නේ අපිට ඇත්තටම දිනු වෙන්න පුළුවන්. අපේ ජීවිතේ ඩිස්ට්‍රැක්ෂන් වෙන දේවල් අඩු කරන්න ලෞකික දේවල් පස්සේ ලුකුවටම හඹා යන්න එපා. ජීවිතේ සාගට්ටයක් තියෙනවා. මම මේක ගන්න ඕන අරක ගන්න ඕන ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනවශ්‍ය විදියට ප්‍රෙෂර් මම පොඩි දෙයක් කියන්න. අපි වෙහිකල් එකක් ගන්නවා. ඒ වෙහිකල් එක අරගෙන අපේ වාර්කය විශාල වාර්කයක්. අපි කොහොම හරි හිතනවා අපිට මේකෙන් මේක ගෙවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් සමහරවල් ප්ලෑන් එකක් නැවා මේක කොහොමද ගෙවන්නේ කියලා. වාට එහා ගෙදරට හරි පේන්නේ ප්‍රෙස්ටිජ් එකට වා ගන්නවා. ඉතින් අන්තිමේදී වා ඒක හිර වෙලා වාගේ මනස ඩිස්ට්‍රැක්ෂන් එක වාට වාගේ ව්‍යාපාරය කරගන්න විදියක් නැහැ. ඔයාට ඩිස්ට්‍රැක්ෂන් වැඩි නිදිය ගන්න විදියක් නැහැ. වාට ස්ට්‍රෙස් එක වැඩි. හරිද? ඔයා බලන්නේ මේ වාහනයෙන්ද වාට වෙනදී. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඔබට ඒ ඩ්‍රීම් වෙහිකල් එක ගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම පාඩ කරන්න පුළුවන් දේවල් 10ක් විතර ලියන්න. එයා හැම එකෙම වඩ ඉන්කම් එක කියන්නේ මට මේක නැතුරුන් මේක එනවා මේක නැතුරුන් මේක වෙනවා. මට වෙන්න පුළුවන් වර්ස්ම කේස් සිනාරියෝ එක වුණොත් මම මේකෙන් හරි මේක සෙටල් කරන්න පුළුවන්. එන්නේ වගේ ක්‍රමවේද හදාගන්න. කලබල වෙන්න එපා. ජීවිතේ වයස යනවා. මගේ මේ නෑ එහෙම නෑ වයස නම්බරයක් විතරයි. මිනිස්සු ඉන්න අවුරුදු 70න් ජීවිතේ පටන් ගත්තායි. ඒකෙන් මේ වයස ගැන හිතන්න එපා. රයිට්. මිනිස්සු ඉන්නවා තමන් හොද්දටම දිනු වෙලා මුතුන් පෙත්තටම ඇවිල්ලා 65 70 වයසේදී හැමදේම නැති කරගන්නවා. ඒකද වෙන්න ඕනේ? නෑ. අපි අපේ ජීවිතෙන් සමු ගන්නකොට අපේ ජීවිතේ සතුට වෙලා අපි සමු ගන්න ඕනේ. ඒක තමයි ජීවිතය කියන්නේ. අපි හැමදේම වගකීම් ඉෂ්ට කරලා තියෙන. ඉතින් නිරෝෂි ජීවිතේට අනිවාර්යයෙන්ම අපි අපිට හරිම වැදගත් වෙන දෙයක් තමයි ජීවිතේ අපේ මේ අපිට තියෙන මානසික නිදහස කියන එක. මේ මානසික නිදහස අපිට තියෙනවා අපිට ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන්. මොකද ජීවිතේ අපි හිතන්න ඕන අපේ හෙල්ත් පැත්ත ගැනත්. මානසික නිදහස එනකොටම අපිට සෑහෙන දේවල් කරන්න පුළුවන්. අපිට නිදහසක් තියෙනවා. අපි තරහ යෑම ඇඟිලි ගතිය අඩු වෙනවා. අපිට ගොඩාක් දේවල් වලින් ගොඩාක් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් අද දවසේ නිරෝෂි මම මේ ලාංකිකයට නිවුසිලන්ඩ් වල වෙසෙන ඒ වගේම ලංකාවේ වෙසෙන අය ලාංකිකයෝ ඒ වගේම පිටරටවල වල අනිත් රටවල වෙසෙන ලාංකිකයන්ටත් මම කියන්නේ ජීවිතේ අනිවාර්යෙන් ඔබට ජය ගන්න පුළුවන්. ඔබට මේ ඩිස්ට්‍රැක්ෂන් වෙන දේවල් අයින් කරලා ඔබ අලුත් දේවල් හිතන්න කාලය කැප කරලා ඔබට පුළුවන් ජීවිතේ ඉතාමත් වේගෙන් ජීවිතේ ජය ගන්න. ඒ ජය ගන්නට අවශ්‍ය කරන සියලුම ශක්තිය ධෛර්යය ඔබට අනිවාර්යෙන්ම එනවා. ඔබට පුළුවන් තරම් ඔබගේ ඩිස්ට්‍රැක්ෂන් වෙන දේවල් අයින් කරලා ජීවිතේ කල්පනාක ඒ කියන්නේ සුපර් වාට්ම හැම වෙලෙම මම කියනවා යුනිවර්ස් එක ඔබ දිහා බලන් ඉන්නවා. මේ යුනිවර්ස් එක බය වෙන්න එපා. වාට කොයි වෙලාවක හරි උදව් කරනවා. ඒ උදව් කරන්නේ අපි සාමාන්‍යයෙන් වපුරන දේ තමයි අපිට හම්බ වෙන්නේ කියලා අපි කියනවා. ඉතින් නිරෝෂි අනිවාර්යෙන් අර වපුරන දේ හම්බෙනවා වගේම කවදා හරි බය වෙන්න එපා. ඔබ හිතනවා නම් ඔබට නෙමේ වැරදි දේවල් වෙන්නේ. අයියෝ ඔබට නෙමේ හැමදේම වැරදි වෙන්නේ. මට ඇයි මෙහෙම වෙන්නේ නෑ කවදාවත් නෑ ඔබට හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතන්න කවදාවත් කිසිම දෙයක් අපේ ජීවිතේ අපිට නරකට එන්නේ අපි අහලා තියෙනවා if the one door is closed another door is waiting to open for you අර හොයාගන්න එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා පුළුවන් තරම් හිතන්න ප්‍රශ්නයක් ආවම මට මේ දෙන්නේ ප්‍රශ්නයක් නෙමේ මට මේ හිතන්න දෙයක් තමයි මේ දෙන්නේ බලන්න මිනිසුන්ගේ ජීවිතේ එහෙම තමයි ජය අරගෙන තියෙන්නේ මිනිසුන්ට ලොකු දෙයක් වෙලා ඒ වගේම ලොකු දෙයකින් අනිත් පැත්තෙන් වෙන්න දෙයින් තමයි යා ජීවිතේ ජය ගන්න. ඒකින්ද කවදාවත් කිසිම දෙයක් අපිට වැරදිට වෙන්න බෑ. එහෙනම් නිරෝෂි අද දවසට අපි සමුගමු. තම උගලන්ට අරගෙන ආවේ ජීවිතේ ජය ගන්න පුළුවන් තරම් මානසික නිදහස ඉතිරි කරගන්න. Thank you නිරෝෂි.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට එනම් ගිහිල්ලා ඉන්න ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
The Community Connection, planetaudio.org.nz.
Each week, around 3,000 units of blood are required to cover the needs of hospitals throughout New Zealand. Every drop counts. If you're over 16 and weigh more than 50 kilos, you can probably give blood. Go to nzblood.co.nz or call 0800-GIVE-BLOOD to book an appointment. You could save a life on your lunch break.
ජන්මභූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගත් රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන්දිය හැකි Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි
ඕම් විග්‍රහ විනායකනේ සරණම්
ஆலயம் நியூசிலாந்து இந்து கோயில் சங்கம் பெருமையுடன் வழங்கும் வாராந்திர ஆன்மீக நிகழ்ச்சி ஆலயம் ஒவ்வொரு சனிக்கிழமை தோறும் காலை 8:30 முதல் 104.6 பிளானட் FM அலைவரிசையில் உங்களை மகிழ்விக்க வருகிறது ஆலயம் எங்கள் நிகழ்ச்சியை கேட்க மறவாதீர்கள்
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Wild beaches,
the number of restaurants.
I love cycling around the waterfront.
Seeing the sea and knowing that it's full of dolphins and whales.
I go tramping every weekend.
Loving Auckland.
There's always something interesting, something new to find.
The harbour is absolutely amazing.
Something's always happening.
Our diversity.
The amazing views.
And the libraries.
Good weather, good people.
And it has great coffee.
I find it really hard to think of what's missing in Auckland.
planetaudio.org.nz.
Catch up with the Bridge Zone crew.
Listen to the banter on bidding, leads and a stealing of kings.
What the heck?
We ask the hard questions. No subject is safe. Should you play bridge with your spouse?
Is there gender inequality in bridge?
How hot are you?
How hot are you?
It's like eavesdropping on someone's conversation.
A postcard from Scotland.
Views from the experienced player to the improvers.
Join us. The fun way to discuss bridge dynamics.
Bridge. Easy to learn, hard to master.
Catch the Bridge Zone on Planet 104.6 FM every Wednesday at 9:25 PM.
Property Matters. Proudly brought to you by Barfoot & Thompson.
Join me, Stephen Dallow, each week as I chat with guests across the property investment landscape and answer your questions as landlords and tenants. We're on air Mondays 4:15pm on Planet FM 104.6 or download the podcast at barfoot.co.nz/propertymatters.
Property Matters.